මාගේ ගුරු ස්වාමීන් වහන්සේ වූ අති පූජනීය මීවන පලානේ ශ්‍රී ධම්මාලංකාර ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. එවැගේම අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙනත් අවසරයි. උපාසක අපේ ගෞරවනීය මෑණියන් වහන්සේලාගෙනත් අවසරයි. උපාසක උපාසිකාවෙනි, මම මින්හෙට්ටියේ සුදීරා මෑණියන් වහන්සේ. මම සම්මතයෙන් මත් වෙච්චි පාරම්පරික බෞද්ධ පරිසරයේ මෞකුසෙන් උපත ලැබුවත් මේ ආකාරයට මේ ශාසනයට මේ උපත ලැබුවේ මාගේ ගුරු ස්වාමින් වහන්සේ වූ ගරු මීවන පලානේ සිරි ධම්මාලංකාර ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ නිර්මල වූ සිරි සද්ධර්මයෙන්මයි මේ උපත ලැබුවේ. යළි උපන්නා මම. ඒ අනුව එදා පටන් ඉතාම නිහතමානීව ස්වාමින් වහන්සේගේ උපදෙස්වලට අනුව මම මේ පැවිදි ජීවිතයේ මේ වෙන 2006 ඉඳලා ස්වාමින් වහන්සේගේ ඒ වටරැක ධර්මායතනයට නිරන්තරයෙන්ම ගිහිල්ලා මේ සිරි සද්ධර්මයේ මම ශ්‍රවණය කරමින් මගේ ජීවිතයටත් ගලපාගෙන එතන ඉඳලාම ටිකෙන් ටිකම මේ අතහැරීම ගිහි ජීවිතය පිළිබඳ කලකිරීමකින් නෙමේ ජීවිතාව බෝධයෙන්මයි මේ ශාසනයට පිවිසුනේ. කොච්චර පිරිස හිටියත් කොච්චර නිලතල බලතල තිබුණත් මේ සියල්ල අතහැරිය යුතුයි කියන මේ පාඩම මම ඉගෙන ගත්තේ මාගේ ගුරු අතිපූජ්‍ය අපේ මීවන පලානේ ස්වාමින් ගුරු ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන්මයි. මෙතෙක් ඒ ධර්මය මම වචනයකින්වත් විකෘති කළේ නෑ. ඒ ධර්මයට අනුවම ආරාමවාසී වුණා. ඉතින් දායක පරම්පරාවක් ඇති වුණා. ඒ හැම කෙනෙකුටම මම දුන්නේ මේ සිරි සද්ධර්මයමයි. මම අහලා දැනගත්තු දේ මම මාතුලින් දකිමින් අනුගමනය කරමින් අනුගත වෙන්නටයි මේ කරන වීරිය මේ වෑයම. ඉතින් මේ ඔක්තෝබර් මාසයේ මේ පළවෙනි දින මේ බුද්ධ භාවනා වැඩසටහනට මම මෙතෙන්ට පළමුවෙන් පැමිණියත් ඇත්තටම මම මේ නිර්මල වූ මේ සිරි සද්ධර්මයේ තුලින්මයි ඉපදුනේ. ඒ නිසා මම ඒ උපත ඉතාම මගේ ජීවිතයේ ඉතාම හොඳ කඩයිමක් බවට මම පත් කරගත්තා. ඒ අනුව මේ වෙනකොට මගේ ආරාමයේ වටා ගම් 10ක 15ක දායක දායිකාවෝ ඉතින් ආරාමයට පැමිණෙනවා. විශාල ප්‍රමාණයේ ඉතින් මේ තරම් ප්‍රමාණයක් නැහැ. නමුත් මාසේ පෝයට 15ක පෝයට මගේ ආරාමේ මේ ධර්මය ව්‍යාප්ත කරන්න ඉතින් පෝය වැඩසටහන මම ආරම්භ කළා. ඉතින් ආරම්භ කළත් මම හැම තැනකදීම ඉතින් මේ ධර්මයමයි දුන්නේ. ඉතින් ඒ නිසා හැම කෙනෙක්ම ඉතාම පහන් සිතින් තමයි මේ ධර්මයේ වැළඳගත්තේ. ඉතින් ඒ නිසා මට ඉතාම සතුටුයි මගේ ගුරු ස්වාමින් වහන්සේගේ මේ ප්‍රයත්නය, මේ නිර්මල ධර්මය මුළු ලෝකේම පජ්ජෝතනය කරන්න බබලවන්න ගත්තු මේ වෙහෙස උන්වහන්සේගේ ධර්මයේ තුලින් ඉපදුණු කාන්තාවන්ගෙන්. ඉතින් ඇත්තටම මෑණියන් වහන්සේ, පළවෙනි මෑණියන් වහන්සේ මම කියලයි මම හිතන්නේ. ඒ අනුව මම මගේ වගකීම මං හොඳින් බාර අරගෙන මම මේ ධර්මය කොතනකවත් විකෘති නොකොට මම මගේ දායකින්ට දුන්නා කියන එක මම අව්‍යාජවමයි ප්‍රකාශ කරන්නේ. ඉතින් ඒ අනුව ඉතාම සතුටුයි දැන් අද මේ පළවෙනිදා ආරම්භ කරපු මේ බුද්ධ භාවනා වැඩසටහනේදීත් මම යලිත් උපන්නා කියලා මට දැනුණා. ඒ කිව්වේ ගිරිමානන්ද සූත්‍රය, සංඝ බේද සූත්‍රය, ඒ වගේම සතිපට්ඨාන සූත්‍රය. මේ වගේ එදා මට ගන්න බැරි වුණ දේ මෙතනින් මම අරගත්තා. තවත් පරිණත භාවයක් ලැබුවා කියන එක මං හොඳින්ම දැන් තේරුම් අරගත්තා. ඒ නිසා මගේ එකම අදිෂ්ඨානය තමා මා ලබාගත් මම අවබෝධ කරගත්තු මේ ධර්මය මා වටා සුජීවත්ව ඉන්න සියලු දෙනාටම දීලා ගුරු ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ඒ වීර්ය වෑයම මේ ලෝකයේම මුළු විශ්වයටම මේ සද්ධර්මයේ පජ්ජෝතනය නැත්තම් බබලවන්නට ඒකට මමත් උර දෙන්නට මෑණියන් වහන්සේ කෙනෙක් වශයෙන් උර දෙන්නට මම මගේ ජීවිතයේ දෙවෙනි කොට මම ඒකට උර දෙනවා කියන එක මගේ එකම අදිෂ්ඨානයයි. ඒ නිසා මේ සිරි සද්ධර්මයේ මේ ධම්මාලෝකයේ මෙතනින් විහිදෙන ධම්මාලෝකයේ මුළු විශ්වයේම බබලෙත්වා කියන අදිෂ්ඨානයේ ඒකායන අදිෂ්ඨානයේ තමයි මා තුල තියෙන්නේ. ඒ නිසා මම හෙට මෙතනින් නික්මෙන්නේ ඒ පළවෙනිදා ආපු මෑණියන් වහන්සේ වශයෙන් නෙමෙයි, ඊට වඩා මේ ගිරිමානන්ද සූත්‍රයේදී ඇත්තටම හිටියේ කොතනද? මොකද ගිරිමානන්ද හාමුදුරුවෝ බාලහ ගිලානෝ අසාධ්‍ය තත්වයක ඉදදී ආනන්ද හාමුදුරුවෝ ගිහින් බුදුරජාණන් වහන්සේට සැලකලා මේ ගිරිමානන්ද හාමුදුරුව අසාධ්‍ය තත්වයේ ඉන්නවා කියලා. ඉතින් ඔය විදිහට තමයි ඇත්තටම මෙතෙක් මේ ගිරිමානන්ද සූත්‍රයේ මේ අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදාවන ආකාරයට මේක පහදලා දෙනකම්ම දැනගෙන හිටියේ. ඉතින් ඒ නිසා ඒ වගේම සංඝ බේද සූත්‍රයේ ඉතින් ඔය අනුව ජීවිතය කියන්නේ මොකද්ද, මේ ජීවිතයේ හරය මොකද්ද, මේ ජීවිතයේ මෙතෙක් ලබාපු අත්දැකීම් මොනවාද කියන තැනදී ඉතාම ලාමක ඊර්ෂියාව, ක්‍රෝධය, වෛරය, මාන්නේ, මසුරුකම, අහංකාරය, මමංකාරය, කුහකකම වැනි ලාමක ගුණයන්ගෙන් පිරිච්චි සම්මතයෙන් මත් වූ සමාජයක තවත් මේ සංවර්ධනය නොකොට මේ සං උපදින තැන සම්පජානකාරී වෙලා සික්කති වෙලා විහෙරති විහෙරස්මින් සම්පජානකාරී හෝති කියන තැනට පත් කරගන්නට දුන්නු උපදේශයේ අවවාදය මා ඒ ආකාරයටම ඉෂ්ට සිද්ධ කරන්නට තමයි මගේ වීර්ය වෑයම. ඒ අනුව මම විතරක් නෙමේ මං වටා ඉන්න සුජීවත් වෙන්න හැම කෙනෙකුටමත් මේ සිරි සද්ධර්මයේ මේ නිර්මල ධර්මය දීලා හැම කෙනෙකුටම මේ සංසාර බය මේ බර මේ බැම්ම එයින් මිදිලා සංසාර දුකෙන් නිදුන සංසාර ඕගයට අහු නොවන සත්පුරුෂයෝ වශයෙන් තමන්ගේ ජීවිතයට හරයක් අර්ථයක් සලසා ගන්නට මේ ධර්මයමයි හේතු වෙන්නේ කියන අදිෂ්ඨානය ඇති කරගන්න හැම කෙනෙකුටම මේ ධර්මය දෙන්නට මගේ එකම අදිෂ්ඨානය මම බලවත් කරගෙන තමා හෙට මෙතනින් පිට වෙන්නේ. ගුරු ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඔබ වහන්සේට මේ සිරි සද්ධර්මය තව තවත් මේ විශ්වයේ බබලවන්නට ඔබට නිදුක් නිරෝගී සුවයම ලැබෙත්වා කියලා මගේ එකම අදිෂ්ඨානයයි. සාදු සාදු සාදු. ඔබ සෑම සියලු දෙනාටම මේ සිරි සද්ධර්මයේ තුලින් තමන්ගේ ජීවිතයට හරයක් අර්ථයක් සලසා ගන්නට සං දැකගෙන සං තේරුම් අරගෙන සම්ප්‍රහාණය කරන්නට සුවාසූ දහසක් ධර්මස්කන්ධයේ දරාගෙන සිටින සං දෙස්සේති, සම්මාදපේති, සම්මුත්තේජේති, සම්පහන්සේති කියන මෙන්න මේ ඥානපද හතරෙන් ඔබේ ජීවිතයටත් හරයක් අර්ථයක්ම සැලසෙත්වා කියලා ඔබ සෑම සියලු දෙනාටම මම ආශිර්වාද කරමින් මම නවතිනවා. සුපටි.
අති ගෞරවනීය ස්වාමීන් ස්වාමීන් වහන්සේගේ අවසරයි. එම්ම මහා ස්වාමීන් වහන්සේලාගෙන්ද තසිල් මාතාවගෙන්ද උපාසක උපාසක මහත් සියලු දෙනාගේ අවසරයි. මම නමින් පද්මශ්‍රී ගම්ලත් මා රුවන්වැල ප්‍රදේශයේ මේ ස්වාමීන් වහන්සේගේ සී සද්ධර්මයේ හඳුනාගන්න මම ඉතාම ලදරුවේ. මාස දෙකහමාරක් ඉදිරිය ඇති. මම විවිධ ස්වාමීන් වහන්සේලාගේ ඒ ධර්ම කටයුතු වලට සම්බන්ධ වෙමින් විවිධ දේවල් කළා. නමුත් මට අවසාන වෙනකොට අවසාන කාල සීමාව මේ මාස 3කට වගේ පෙර අපේ පැත්තේ තියෙන භාවනා පන්ති ඒකට සහභාගී වුණා. එතෙන්දී මම ඒ භාවනා උගන්වන ඒ උපාසක මහත්තයත් එක්ක තර්ක කරලා මට ඒ භාවනා එපා වුණා. ඒකට සාක්ෂි තියෙනවා. අපේ නෝන මහත්තයත් මෙතන ඉන්නවා. අපි දෙන්නම තමයි භාවනාවට සහභාගී වුණේ. ඒ නිසා එතුමල්ලා කියන දේ පිළිබඳ මට එච්චර ගෝචර වෙන්නේත් නෑ. මට ඒ සත්‍යතාවය දකින්නත් නැති නිසා මට ඒවා එපා වුණා. මොකද එකක් මං ඒ තර්ක කිරීම නිසා. කොහොනොත් හිතවතුගේ මාර්ගයෙන් අපේ ස්වාමීන් වහන්සේගේ සන්දේශනා පටියකට මට සන්දේශනා පටියක් අහමු ලෙස හම්බුණා. මං හිතා එදා එනද මගේ පින පෑදෙන්නේ නැත්ද කියලා. මම ඒ වෙලාවෙම පරිගණකයට දාලා මේක ඇහුවා ඔෆිස් එකේදී. ඉතින් මට හිතා ගන්න බැරි වුණා මේ මොකද්ද මේ කියන්නේ කියලා. මට හිතුණා නම් ආපහු බුදු පියාණන් වහන්සේ ලංකාවේ පහළ වෙලායි කියලා. ඉතින් මේ අනුව ඊළඟ ඒ ආසන්න පෝයට මම තොරතුරු හොයාගත්තා. ඒ ආසන්න පෝයට මට එන්න බැරි වුණා විශේෂ වැඩකට. මම පොරොන්දල හිටිය පොයේට වෙන තැනකට යනවා කියලා නිසා කඩ කරන දේ സമയත් ඉන්න ගියා. ඊළඟ පොය වෙනකන් දින ගණන හිටියා. පොය දෙකකට මම සහභාගී වුණා. මේ ධර්ම ශ්‍රවණය කරා පොය දෙකකටයි මම ආවේ. ඊට පස්සේ මම දින මාත්‍යර කියලා බලෙන්න මේ භාවන සති භාවන අසරණ ඇතුල් කරගත්තේ නම. නිසා මට ඇත්තෙම එච්චර අවබෝධයක් තිබුණේ නැහැ මේ සන්දේශනා එච්චර අහලා. නමුත් මම සමහර දිනවල පැය පහක් විතර එක දිගට සන්දේශන ඇහුවා. බොහෝ දේවල් අතපසු කරමින් මා ඒ වැඩේ කරා. ඒ නිසා මට දැඩි ලෙස හිතුණා මේ සතිබාණ වැඩසටහනට සහභාගී වෙනවා. ජීවිතේට මෙහෙම නේවාසිකව බාණ වැඩසටහනකට සම්බන්ධ වෙලා තිබුණෙත් නැහැ. මම ඒක කරා දන්නෙත් නැහැ. කොහොම නමුත් මා මේ අවදාසෙත් මට හිතුණේ මා මෙතන කොච්චර ලදරුවේද කියලා. මගේ යටිහිතේ ලොකු ආසාවක් තිබුණා. මම රාජසේවයේ තා බොහොම දින කෙටි දින ගණනක් ඉන්නේ විශ්‍රාම ගියාට පස්සේ සසුන්ගත වෙන්න මහාන වෙන්න. ඊළඟට ඒ විතරක් නෙවෙයි වනගත වෙන්න. එහෙම වුණා නම් ස්වාමීන් වහන්සේගේ ඒ සන්දේශනාත් ඇටියමට හම්බුන් නැත්තම් මම ජීවිතේ සංසාරේ අතරමං වෙනවා. ඒක නිසා මම මට හිතා ගන්න බැරි වුණා මුන්නාසේගේ අදිස්ථාන බලයකින් මට මේක කිව්වද කියලාත් මට දැන් සමහරට හිතෙනවා. මම අවදින් මෙතනත් ඉතින් කේක ප්‍රශ්න අහලා තර්ක කරා. මගේ ඒත් යටි හිතේ තිබුණා සසුන්ගත වෙන්න ඕන කියලා කවුරු කිව්වත්. මං නායක ස්වාමීන් වහන්සේ වුණත් ඔය ප්‍රශ්න අතර ඒවත් ඇහුවා. ඒ ප්‍රශ්න වල රින්ග වල ඒකත් ඇහුවා. අර සේනාපති හාමුදුරුවන් කෙනුත් මං ඒ ප්‍රශ්නේ මාලා සේනාපති ප්‍රශ්න ලොකු ඉස්තරයක් කිව්වා. කොහොම නමුත් මට ඕන දේ මෙතනින් මේ ස්වාමීන් වහන්සේගේ මං හිතනවා සෑහෙන ප්‍රමාණයක මම ලබා ගත්තා කියලා. එනිසා මං හෙට හරි අදරෑ හරි පිට වෙන්නේ මෙතනින්. ගතෙන් මහාන නුණත් හිතෙන් මහාන වෙලායි කියලා මට ලොකු සතුටක් දැනෙනවා. ඒකම ඇති මං එතන අපේ ස්වාමීන් වහන්සේට බොහෝ කාලයක් මේ වගේ අසරණ වෙච්ච අයට සංසාරයෙන් ගොඩ එන්න අවශ්‍ය කරන දේශනා ප්‍රාතිහාර්ය පාන නිරෝග සම්පත්‍තිය ලැබෙන්න. ඊළඟට සමන් මහත්තයා ගැන මං එදා ඉඳලම හොයලා බැලුවා. එතුමා කරන කාර්යභාරයේ වටිනාකම කියන්න බෑ. නිසා මං කෙටියෙම කියන එතුමාටත් එතුමාගේ අරමුණ නිවන් අවබෝධ කර ගැනීම නිසා ඒකටත් අවශ්‍යක නිරෝගී සම්පත්තිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරන අධිෂ්ඨාන කරනවා. ඊළඟට මේ හැමෝටත් ඒ අවස්ථාව ලැබේවා කියලා අධිෂ්ඨාන කරන අතර මේ ආරණ්‍යයේ මේ ආයතනයේ කාර්ය මණ්ඩලයේ මහා කැපකිරීමකින් මේ සමන් මහත්මයාගේ පරිත්‍යාගයෙන් හා තවත්තාගේ පරිත්‍යාග වලින් මේ කරන කර්තව්‍යයට විශාල කැපකිරීමක් කරනවා. ඒ වගේම උපස්ථායක මණ්ඩලයක් ඉන්නවා. ඒ මහත්තුත් මං හිතන බැරි විදියට ඒ කටයුත්ත නිම කරන ඉතාම අවංකමෙන් ඉතාම සුවසීලී මිත්‍රශීලී මේ කණ්ඩායමක්. එනිසා අපිට මට මේ දින හත මේ ගියාද කියලා මම දැනුත් කතා කරා. දැනුන්නේ නැහැ දවස් හතක් අපි හිටියද කියලා. කොහොම නමුත් ස්වාමීන් වහන්සේගේ අරමුණ බලාපොරොත්තු අපි මේ සංසාරයෙන් ගොඩ කරන් නිසා අපි විවිහිමියෙන් උපරිම ශක්තිය යොදලා ඒ අරමුණ බලාපොරොත්තු අරමුණ ඉටු කර ගැනීමට අපි කටයුතු කරන බව ප්‍රකාශ කරනවා. ඒ වගේම අපිට මේ සත්‍යය උපකාර කරපු සියලු දෙනාකටවත් නිරෝගී භාවය ලැබේවා කියලා මම අධිෂ්ඨාන කරමින් මාණ්ඩියන බෝ නිහදෙනවා.
ගෞරවණීය අතිගෞරවණීය මීවන පලානේ සිරි ධම්මා ලංකාර ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන්ද මහා සංඝරත්නයෙන්ගෙන්ද මෑණිවරුන්ගෙන්ද පැමිණි ඔබ සියලු දෙනා මෙතන සිටින සියලු දෙනාගේම අවසරයි. ස්වාමීන් වහන්ස මම මෙතනට පැමිණියේ විඥානීය බීජ ගොඩාක් එකතු කරගෙන මෙතෙන්ට එන වෙලාවෙත් මම මෙතෙන්ට පැමිණියේ තවත් බීජ ගොඩාක් මෙතනින් එකතු කරගෙන යන්න බලාපොරොත්තු වෙමි. සංසාරයි සංසාරයි කිය කිය මේ අද වෙනතුරුත් මේ මෙතෙන්ට පැමිණෙන පළවෙනි දවස වෙනතුරුත් මම මේ සංසාරයේ විඥාණයට බීජ රැස් කර කර විඥාණයට ආහාර සපය සපය හිටපු කෙනෙක්. මම මෙතෙන්ට පැමිණියේ සිකුරාදා දින සෙනසුරාදා උදේවරුවේ පළම ධර්ම දේශනාවෙන්ම මම දැනගත්තා සංසාරය කියන්නේ මොකක්ද. සංසාර කිරීමෙන් සමුදය උපදිනවා. සමුදය බිහිවීමෙන් සංඛාර කරගෙන මේ සංසාරේ කොච්චරනම් කාලයක් මේ ගමන දික් කරගන්නවාද කියන එක මං එදා මට වැටහුණා. අනිකුත් සියලුම දෙනා පැවසුවා වගේම මෙතනට පැමිණියේ මම විඥාණයට බීජ රැස් කරගෙන තවත් මේ සංසාර ගමන දික් කරගන්න. ඒත් මෙතෙන්ට මෙතනින් යන්නේ මම ඒ බීජ එකින් එක එකින් එක එකින් එක නැති කරගෙන මේ ආත්ම භවයේදීම තව භව ගොඩ නගන්න නැතුව මේ ආත්ම භවයේදීම මේ සංසාර ගමනේ කෙලවරක් දකින්නවා කියන අදිෂ්ඨානය මගේ හිතට ඇතුළු වුණා. එසේම අපි ගෙවන්නේ ඇත්තටම සම්මා දිට්ඨිය කියන එක අපි හිතන් හිටිය සම්මා දිට්ඨිය නෙමෙයි. ඒකේ අර්ථ දෙකක් තියෙනවා කියන එකත් මම දැනගත්තා. ලෞකික වශයෙන් තියෙන සම්මා දිට්ඨියත් ලෝකෝත්තර වශයෙන් තියෙන සම්මා දිට්ඨියත් ඔබ වහන්සේ ඊටාම පැහැදිලිව අපිට දේශනා කරා. එසේම සම්වට්ට විවට්ට පරිවට්ට මේ ඔක්කොම ඇතුළේ අපි සම්වට්ට වෙවීම හිටියා. අපිට විවට්ටයක් කියන එකක් කොහෙවත් අපි නම් දැක්කේ නැහැ. ඉතින් අපි දැන් දැනගත්තා මේ සංවට්ට කොහොම හරි කඩලා විවට්ට වෙන්න ඕනි මේ සංසාරින් අපිට එතර වෙන්න කියන එක ඔබ වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන්ම දේශනා කර වදාලා. මෙවැනි තත්වයක ඔබ වහන්සේ ඉඳගෙනත් අනේ මට නම් හිතුන මේ බුදුරජාණන් වහන්සේම මේ වැඩලද කියලා අප කෙරෙහි එතරම් අනුකම්පාවෙන් ඔබ වහන්සේ විවේක ගත යුතු වයසක ඉඳගෙනත් අපට මේ වගේ කාල වේලාව බෙදල වෙන් කරලා දීලා අප කෙරෙහි අනුකම්පාවෙන් අපේ සියලුම ප්‍රශ්න මං හිතුවා එදා අහපු සාමාන්‍යයෙන් අපි පංච සීලයේ ඉඳලම දන්නේ නැති ගොඩාක් දේවල් ඔබ වහන්සේ අපට දේශනා කරා. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කිය කිය මම නම් මෙච්චර කාලයක් කරලා තියෙන ප්‍රාර්ථනාම තමයි කියලා මට හිතුණා. සංඝසා දමලා සම්මා දිට්ඨිය ඇතුව මෙම සසරින් එතරනම් බව උද්ද කරන්නේ කොහොමද කියන එක ඔබ වහන්සේ අපට දේශනා කරා. පළවෙනි ගාථාව නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන එකෙන් අපි ප්‍රාර්ථනාවක්මයි කරලා තියෙන්නේ. අනේ මේ බුදුගුණ සිහි කරලා මේ සංසාරයෙන් නෙතර වෙන්න ඕනි කියන හැඟීම අපිට කවදාවත් ඇති වෙලා තිබ්බේ නැහැ. ගොඩාක් දේවල් එකතු කරගෙන ඔබ වහන්සේට මම නම් ප්‍රාර්ථනා කරන්නේ මේ මෙවැනි අසරණ වෙච්ච මිනිස්සු මේ ශ්‍රී ලංකාවෙත් වෙනත් රටවල් වලත් සෑහෙන පිරිසක් ඇති ඒ සියලුම මිනිසුන්ට මේ යුග මෙහෙවර කිරීමට ඔබ වහන්සේට තව තවත් දීර්ඝායුෂ නිදුක් නිරෝගී භාවය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. ඒ පින් ඔබ වහන්සේට අනුමෝදන් වේවා, අනුමෝදන් කරමි, අනුමෝදන් වේවායි මා අධිෂ්ඨාන කරනවා.
අවසරයි අපේ ගරු ස්වාමීන් වහන්සේගේ ඇතුළු සංඝයා වහන්සේලාගෙන් ශ්‍රී මෑණිවරුන්ගෙන් සමන් මහත්තයා ඇතුළු සියලුම දෙනාගෙන් අවසරයි. මා පැමිණියේ බිබිලේ ඉඳලා. මගේ නම A.M. තිරියාවෙටි. මා මීට අවුරුදු දෙකකට පමණ පෙර අපේ බුද්ධාගමේ තියෙන වැඳුම් පිදුම් යැදුම් පැතුම් කරමින් දාන දෙමින් සීල් රැකමින් භාවනා කරමින් පුණ්‍යාභි සංකාර රැස් කරමින් හේතුඵල රටාවක් හදාගත්තා. ඊට පස්සේ අපේ මේ සිරි ධම්මාලංකාර ස්වාමීන් වහන්සේගේ බණ ඇහුවට පස්සේ මට අපි මේ මෛත්‍රී බුදුහාමරෝ දැකලා නිවන් දකින්නත් ප්‍රාර්ථනා කරා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේගේ බණ අහලා මට හිතුණා මේ රාගක්කය කරලා දේශක්කය කිරීමෙන් මෝහක්කය කිරීමෙන් මේ මොහොතෙම නිවන් දකින්න පුළුවන් බව මම දැනගත්තා. මා උන්වහන්සේ දේශනා කරපි සන්දේශනාව දෙවතාවේ ත්‍රිපිරිවට්ටය යන්නේ කුමක්ද කියලා දැනගත්තා. එතකොට මා මේ හැම දෙයකටම සහභාගී කරවුවේ අපේ සේනාපති ස්වාමීන් වහන්සේ කියලා ඉතා මෙත් සිතින් මම කියා සිටිනවා. එතකොට මා මෙතෙක් කල අනාර්ය භාවනා කරමින් ලංකාවේ තියෙන භාවනා මධ්‍යස්ථානවල සතිපට්ඨාන භාවනා 3-4 කරා. දස දින භාවනා 5ක් විතර කරලා ඒ වාගෙන් ලැබෙන අනාර්ය ධ්‍යාන වලටපත් වෙලා ගොඩා දුක් විඳා. මේ ඒ සියලු එකෙන්ම ගොඩගත්තේ අපේ මේ ස්වාමීන් වහන්සේ වම සතුටින් මං කියලා ඉන්නවා. මේ ඊට පස්සේ ඒ වලින් මං ගොඩගත්තට පස්සේ මං අද මේ ආර්ය මාර්ගය යන කෙනෙක් වුණා. ඒ උන්වහන්සේට මා ඒ වලින් ගොඩගත්තට මේ අත්බැවීම නිවන් සැප ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපගේ සේනාපති ස්වාමින් වහන්සේටත් මේ ආත්මවලම ධර්ම ඥානයේ පහළ වී නිවන් දැක ගැනීමට හේතු වාසනාවක අදිෂ්ඨාන කරනවා. මා ඇතුළු මේ සියලුම දෙනා වහන්සේලාට සියලුම දෙනාට දෙනාම සෝතාපන්න ඵලයෙන් නිදුක් වෙත්වා, සකුද්දාගාම ඵලයෙන් නිරෝගී වෙත්වා, අනාගාම ඵලයෙන් සුවපත් වෙත්වා, අරහත් ඵලයෙන් දුකෙන් මිදෙත්වා කියලා මම මෛත්‍රී කරනවා. සියලු
ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි, මහා සංඝරත්නයෙන් අවසරයි, සමන් මහත්මයාගෙන් අවසරයි, ඒ වගේම උපාසක උපාසිකාවන්ගෙන් අවසරයි. මම මුලින්ම මෙතනට කියන්න ආවේ මේ ධර්මයට මම කොහොමද ආවේ කියලා. මුලින්ම මම අවුරුදු 12 සිල් ගත්තා. මට මතකයි සිල් අරගෙන එදා පන්සලේ ඉඳලා එදා රෑත් හිටියා. හොඳට කෑවා බිව්වා. මේ ආචලා කියන කතා එහෙම අහගෙන ඉඳලා මං ගෙදර ගියා. ඉන්පස්සේ එදා ඉඳලා විටින් විට මම සිල් ගත්තා. සිල් අරගෙන ඉන්පස්සේ සාමාන්‍ය අවුරුදු 30 35ක් වෙනකොට භාවනා පන්තිවලට ගියා. මම භාවනාවලට ගියාට පස්සේ ලොකු බෝඩ් එකක් දාලා ඒකෙන් පෙන්නනවා මේක අනිත්‍යයි, මේ මොලේ කොටස්, මේ හෘද වස්තුවේ කොටස්, ඒවා පෙන්නලා මේවා තමා මේවා අනිත්‍ය කරන්න ඕනේ කියලා කියනවා. ඊට පස්සේ හුස්මේ ඉහළ පහළට දාන්න කියලා කියනවා. ඊට පස්සේ කියනවා සක්මන් භාවනා කරන්න කියලා කියනවා. ඒවයිනොත් ස්වාමීන් වහන්සේ මට නම් හරි ගියේ නැහැ. ඒ ඇයි දන්නේ නැහැ. පෙර ආත්මයක මගේ මොකක් හරි තිබුණාද කියලා මට හිතෙනවා. ඊන් පස්සේ මම සෑහෙන්න පිං කරා, දන්සල් දුන්නා, පින්කම් කරා, සෑහෙන දේවල් කරා. ඒකෙන් කිසිම දෙයකින් මට කිසිම මේ සැපතක් ලැබුණේ නැහැ. ඉන්පස්සේ මේ ළඟකදී මම පොතක් කියෙව්වා, ධර්මද්වීපය කියලා. ඒකේ තිබුණා මේ රාග ද්වේෂ මෝහ කියලා පොඩි කොටසක් තිබුණා. ඉන්පස්සේ මම මේ ගැන අපේ පන්සලේ හාමුදුරුවන්ගෙන් අහමු කියලා මම ගියාට ඒ හාමුදුරුවන්ට ඒ තරම් ලොකු දැනුමක් නැහැ. ගිහිල්ලා TV එක දාගෙන ඒකේ බණ කතා බලාගෙන ඉඳලා එනවා. ඊට පස්සේ මේ අගෝස්තු පෝයට මම ගියා. යන වෙලාවේ හාමුදුරුවෝ වැඩලා හිටියා. හාමුදුරුවෝ බණ දේශනා කරා. එතකොට මේ ධර්මයේ දේශනා කළා. එතකොට මට පුදුම සතුටක් ආවා ස්වාමීන් වහන්ස. මේ රාග ද්වේෂම කය කරන හැටි කරණීය ධර්මය ඒවා මේවා කරනකොට මට ඇත්තටම පුදුම සතුටක් ආවා ස්වාමීන් වහන්ස. ඊට පස්සේ මම කිව්වා ස්වාමීන් වහන්ස මේ වහන්සේ යන භාවනාවයකට අපිත් යනවා කියලා. අපි දෙන්නෙක් ලෑස්ති වුණා. ඊට පස්සේ ඒක ප්‍රධාන උපාසිකාව ඉඳගෙන කිව්වා ඒ හාමුදුරුව මේ ලංකාවේ බුදු හාමුදුරුව ඉපදුනා කියලා කියනවා. ඉන්දියාව ගැන කියන්නේ එක එක ප්‍රචාර යනවා පත්‍රවල. ඕගොල්ලන් යන්න එපා කියලා කිව්වා. ඒකට අපි මොනවත් කිව්වේ නැහැ. නිශ්ශබ්දව හිටියා. ඊට පස්සේ ගෙදර ගියාට පස්සේ හාමුදුරුවෝ මට ආපහු කෝල් එකක් ගත්තා. නෝනා කොහොම හරි යන්න ඒකට භාවනාවට. ඔබතුමියට මොකක් හරි තියෙනවා. ඒක නිසා ඔබතුමිය කොහොම හරි යන්න කියලා කිව්වා. ඊට පස්සේ මගේ යාළුවෙක් හිටියා. එයාවත් මම ලෑස්ති කරගෙන ස්වාමින් වහන්සේ අපි මෙතෙන්ට ආවා. ඒමට හේතුව අපේ නෝවුඩ් එකේ සුනන්ද හාමුදුරුවෝ. එම සදා ණයගැති හාමුදුරුවන්ට අපුව මේ තැනට ගෙන ආපු එක. මම ගොඩාක් දේශසහගතව කල්ගත කරපු එක්කෙනෙක් ස්වාමීන් වහන්ස. මට මේ ද්වේෂයෙන් නැති කරගන්න බැරුව මං සමහර විට අඬලා තියනවා ගෙදර. බුද්ධ පූජාවල් තියලා එක එක පූජාවල් මමම තනියෙන් මටම බැනගත්තා ස්වාමීන් වහන්ස. ඒක නැති කරගන්න බැරුව. ඒත් අද මම මෙතනට ඇවිල්ලා මං අලුත් මිනිසෙක් වෙලා යනවා. ඔබ වහන්සේට මේ පින් අනුමෝදන් වේ. නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙන්න ඕන. මේ සමන් මහත්මයටත් මේ වගේ තැනක් හදලා දීපේකට ඔබතුමාට නිවන් සුවයම ලැබෙන්න ඕනේ. අපි වගේ අය ගොඩ ගැත්තට ඔබ සියලු දෙනාටම ඒ වගේම මට මේ ධර්මයේ පොඩි පොඩි තැන් තේරෙන්නේ නැති තැන් මේ සහෝදර සහෝදරියෝ මට කියලා දුන්නා. මං හැම එක්කෙනාගෙම ඇහුවා මේ ගැන. ආපු දවසේ ඉඳලා එක එක්කෙනාගෙන් මං ඇහුවා. ඕගොල්ලන්ටත් කියලා දුන්නේකටත් මං පින් අනුමෝදන් කරනවා. ඔබ සැමටම නිවන් සුව ලැබේවා.
අතිපූජ්‍ය මීවල පලානේ ශ්‍රී ධම්මාලංකාර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයන් අවසරයි. සිල් මෑණිවරුනි, කාරුණික පින්වත්නි, පළමුවෙන්ම මම අපේ නායක හාමුදුරුවන්ට නමස්කාර කළා, පින් දෙනවා. මට මගේ ජීවිතයේ පළමු වතාවට සිරි සද්ධර්මය ශ්‍රවණය කිරීමට අවස්ථාව ලබා දීමට. මගේ වයස අවුරුදු 57යි දැන්. මම උසස් අධ්‍යාපනය ලැබීම සඳහා අවුරුදු 19දී එංගලන්තයට ගියා. ඊට පස්සේ මම ගණකාධිකරණ ශාස්ත්‍රයේ රැකියාව කරා එංගලන්තයේ අවුරුදු 18ක්. ඊට පස්සේ මම ලංකාවත් සම්බන්ධ කරගෙන ව්‍යාපාරයක් කරා අවුරුදු 16ක්. මම වයස අවුරුදු 30දී තීරණය කරේ මම වයස 55 වෙනකොට මහණ වෙනවා කියලා. 56 වුණා මම මහණ වෙනකොට. ගිය අවුරුද්දේ ජුනි මාසේ 16 වෙනිදා මම ලංකාවට ඇවිල්ලා ජූලයි 31 වෙනිදා ඇසළ පොය දවසේ ගල්දුවාරණේ මහණ වුණා. ගල්දුවාරණේ මම මාසයක් ගත කරා. එතනින් ගන්න පුළුවන් දෙයක් මම ගත්තා. ඊට පස්සේ මම ධර්මයේ සොයමින් ලංකාව පුරාම ඇවිද්දා. ලංකාවේ ප්‍රසිද්ධ හාමුදුරුවෝ මම නම් සඳහන් කරන්න කැමති නැහැ. කීප දිනක් ළඟට මම ගියා, ආරණ්‍ය වලට ගියා, පන්සල් වලට ගියා. අන්තිමට මම තීරණයකට ආවා ලංකාවේ සිරිසත් ධර්මයේ නැහැ කියලා. දැනට සති දෙකකට පමණ කලින් මම අඳුරන දොස්තර මහත්තයෙක් හම්බන්තොට, ඒ මහත්තයට මම කතා කරලා කිව්වා මම සොයන දේ මේ රටේ නැහැ, මම නැවත පුළුවන් තරම් ඉක්මනට ආපහු එංගලන්තයට යන්න බලාපොරොත්තු වෙනවා. ගිහිල්ලා මම හමු වෙන්න යනවා ඔස්ට්‍රේලියාවේ ඉන්න අජාන් බ්‍රහ්මවංශෝ කියන හාමුදුරුව. එතකොට ඒ දොස්තර මහත්තයා කිව්වා ඔබ වහන්සේ යන්න එපා, මේ රටේ ධර්මයේ තියෙනවා, සිරිසත් ධර්මයේ තියෙනවා කියලා. එතුමා මට ගෙනත් දුන්නා පෙන් ඩ්‍රයිව් එකක දාලා සංදේශනාව. මේක අහලා ඔබ වහන්සේ තීරණයක් ගන්න කියලා. මං සංදේශනාවට සාන් දුන්න හතර වරක් මට පැහැදීමක් ඇති වුණා. මම කිව්වා දොස්තර මහත්තයාට හොඳයි, මම කැමතියි උන්වහන්සේ ගිහිල්ලා හමු වෙන්න කියලා. ඉතින් මම 28 වෙනිදා දොස්තර මහත්තයාත් එක්ක ආවා අපේ ලොකු ස්වාමීන් වහන්සේ හමු වෙන්න. උන්වහන්සේක සාකච්ඡා කරපුවාම මට හිතුණා මේ ස්ථානයේ තිබෙන සතියේ භාවනා වැඩසටහනට සම්බන්ධ වෙයි. මම හිතුණා මගේ ජීවිතයේ ගත්ත හොඳම තීරණයයි කියලා. මම මගේ ජීවිතේම ඉගෙන ගත්තේ නැති දහම් කරුණු මේ වැඩසටහනෙන් ඉගෙන ගත්තා. මට හිතෙනවා එතන මගේ ජීවිතේ ලොකු වෙනසක් සිදු වුණා කියලා. ධර්මය ගැන හුඟක් කතා කරන්න මම දන්නේ නැහැ. මම ඊළඟ වැඩසටහනට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. මම හිතනවා මේ වැඩසටහන් තුලින් මට මගේ ජීවිතේ මම ලබා ගන්නට බලාපොරොත්තු වෙන දේ මට ලැබෙයි කියලා. මම වැඩිදුර කතා කරන්නේ නැහැ. අවසාන වශයෙන් නැවත වරක් මම අපේ ලොකු හාමුදුරුවන්ට පින් දෙමින්, සීලම දෙනාට ස්තුති කරමින්, විශේෂයෙන්ම සමන් මහත්තයට ස්තුති කරමින් මගේ කතාව මෙතනින් නවත්වනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
අතිපූජ්‍ය මේ වෙන පලානේ සිරි සද්ධම්මාලංකාර ස්වාමීන් වහන්සේගෙනුත්, අනිත් ස්වාමීන් වහන්සේලාගෙනුත්, මෑණිවරුන් වහන්සේලාගෙනුත්, උපාසක උපාසක මහත්මීන්ලාගෙනුත් අවසරයි. මම නමින් ගොඩක් අය දන්නේ අරුණි ආටිගල කිව්වම. මම නැත්තම් පතිරණ කෙනෙක්. මට අවුරුදු 22ක් වෙනකොට ගුරුපත් වීමක් හම් වෙලා තිබුණා. ඒ අවස්ථාව වෙනකොට මට මේ ධර්මයේ සෙවීමේ ආසාවකුත් ඒ කාලෙම මතු වුණා. එතකොට මේ මට තව සහෝදරයෙකුත් හිටියා, ඥාති සහෝදරයෙක් මේ ධර්මයේ සොයන. ඉතින් අපි දෙන්නා මේ ලංකාව පුරා භාවනා මධ්‍යස්ථානවල ඇවිද ඇවිද ධර්මය හෙව්වා. ඉතින් මට එච්චර දැනුමක් තිබුණේ නැහැ. ඒ මහත්තයාට දැනුම තිබුණා. එතකොට කිව්වා මේ කොහෙවත් මේ නිවන් දකින්න මඟ නම් නැහැ කියලා. ඉතින් ඒ වුණාට මට මහාන වෙන්නත් ලොකු ආසාවකුත් තිබුණා. ඉතින් මහාන වෙන්න තැනුත් හෙව්වා. ඒත් එයා කිව්වේ ඔයා මහාන වුණොත් අතරමං වෙනවා කියන එක තමයි කිව්වේ. ඉතින් මං ඒ අදහස අත්හැරියා. විවාහ වුණා. විවාහ ජීවිතේදී හැම වෙලාවම හිතුණා මහාන වුණොත් හොඳ අදහසමයි ආවේ. ඉතින් ඒක හින්දා මම සිල් මෑණිවරුන්ට ගොඩක් උදව් කරා. මේ ගමේ පන්සල් වලට උදව් කරා. මේ භාවනා මධ්‍යස්ථාන වලට ගියා. මේ මෙතනින් ගියාම චන්දවීර හාමුදුරුවෝ පොත් ගොඩක් කියවලා ඒ විදර්ශනා භාවනාව කරා. මේ ධාතු මනසිකාරය ගොඩක් කරේ. ඊට පස්සේ ටිකක් කල් යනකොට මට හිතුණා මේ බණ අහනකොට මේ බණවල කොතනකවත් නිරෝධය කියන වචනේ කියවෙන්නේ නැහැ නේද කියලා. දැන් බණ කතාවල නොඑක් නොඑක් කතා තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයත් ගැන කියනවා. ඒ වුණාට නිරෝධය ගැන කොතනකවත් මේ ධර්මදේශනාවල නැහැ. මට හරි ওই වචනේ ඔළුවට ඇවිල්ලා දැන් පිස්සුවක් වගේ දැන් මේ නිරෝධය කියන වචනේ කාගෙන් දහගන්නේ කිය කී ඒ පාර යන යන භාවනා මධ්‍යස්ථානවල ඉන්න හාමුදුරුවන් අහනවා. ඔහොම ඔහොම නිකන් නිරෝධය කියන වචනේ නිකන් අමුතු පිස්සුවක් හදනවා වගේ. ඉතින් හෙව්වා. හොයනකොට එක්තරා තැනකදී නිරෝධය ගැන සාකච්ඡා වුණා එක ස්වාමීන් වහන්සේ කෙනෙක් ගැන. ඉතින් එතනටත් කාලයක් ගියා. ගියත් එතන පොඩි ගැටලු රාශියක් තියෙනවා කියන එක පහු කාලෙක හිතේ මේ හිතට ඒක මතු වුණා. ඒ ඉන්න කාලෙදී මේ මගේ මම ගොඩක් ළඟින් ආශ්‍රය කරන ඥාතිවරියක් මට කිව්වා පුතේ මේ සිරිල ධම්මාලංකාර හිමියන්ගේ පොට්ටික ඔයා කියවන්න කියලා. ඉතින් මම ටික ටික කියෙව්වා. මේකේ යමක් තියෙන මඟ තේරුණා. ඊට පස්සේ එයා ළඟ තිබුණා මහ පොතක්. ඉතින් ඒක එයා දෙන්නෙත් නෑ මට. මම බලහත්කාරයෙන් සදියකට කියලා අරන් ගිහින් මේ උඩින් උඩින් වගේ කියෙව්වා. කියෙව්වා මේකේ තියෙන අනුච්චානුපස්සී විහෙරති දුක්ඛානුපස්සී විහෙරති. දැන් ඒ මොකද්ද කියලා මේ කොටස කොහොමද කරගන්නේ කියන එක මට ඒ ඇඳවුණත් හරියට කියා දුන්නේ නැහැ. මේ කියලා දැන් හිතේ ඕක කොහොමද කරගන්නේ ওই ටික අහගන්නේ කොහොමද කී කී ඉන්නකොට ඒ නැන්දම මේ ස්ථානයේ මැයි මාසේ 25 වෙනිදා දානයක් අරගෙන ආවා. ඒ දානෙට ඒ භාවනා සතියක දානයක් 25ද මන් දන්නේ මැයි මාසේ ආවා. එතකොට මෙතන අපි උදේ පාන්දර 2:00 එනකොට ඒ නැන්දත් හරි ශ්‍රද්ධාවන්ත නැන්ද කෙනෙක්. ඒ නැන්දටත් ඉවසුන්නේ නැහැ දානෙ දෙනකම්. මෙතනට ආවේ රෑ 2:00 හිල් දානෙ දෙන්න. ඉතින් මේ දානේ උදේ පිළියෙල කරපු ආකාරය දැක්කම මට පුදුම සතුටක් හිතුණා. කවදාකම් මම මෙහෙම පිළිවෙලකට දානයක් දෙන තැනක් දැකලා නැහැ. මම භාවනා මධ්‍යස්ථාන ගන්නවකට ගිහින් තියෙනවා, ඉඳලා තියෙනවා. මේ ඒ දානේ දීමේ සැලැස්ම ගැන මට පුදුම මේ ප්‍රීතියක් ඇති වුණා. එතකොට වටපිට බැලුවා මේ භාවනා කරන්න ආවොත් මේ කොහොමද තෙමෙනවද මේ නැත් අපි දැන් භාවනා කරන්න ගිහිල්ලා රැයට ඔය භාවනා කරලා නිදි මරලා ලෙඩ වෙලක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ ස්ථානවල පිනිබානවද තෙමෙනවද මේ තව හොඳ වැඩක් තිබුණා රැයට කන්න දෙනවා. මොකද දැන් අපිට ඉස්සර නම් නොකා ඉන්න පුළුවන්, දැන් නම් පොඩ්ඩක් කන්න බෑ. මේ ගෑස්ට්‍රික් අමාරුවක් වගේ මොකක්ද එකක් තියෙනවා. ඒක නිසා දැන් තවත් සුදුසුකමක් තිබුණා එතන රැයටත් කන්න දෙනවා. ඊට පස්සේ දැන් මෙතන ධර්මදේශනාවත් නිවැරදි ධර්මදේශනාව. ඉතින් ඔක්කොම කල්පනා කරලා බලනකොට මං කාලයක් තිස්සේ මට භාවනාවකට තැනකට යන්නත් බැරුණා ගෙදර මේ වැඩ නිසා. ඉතින් මට ගෙදර නම් ඇත්ත වශයෙන් භාවනා කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. බොහෝම නිදහස් තැනක මම ඉන්නේ. මම ඉස්සරින්නම් වැඩිය ඥාතින් ආශ්‍රය කරන්නේත් නැහැ, මගුල් ගෙවල් වල යන්නේත් නැහැ, මල ගෙවල් වල යන්නේත් නැහැ. බොහෝම මේ නිදහස් ජීවිතයක් ගත කරන්න මට ගෙදර භාවනා කරන්න කිසිම ප්‍රශ්නයක් මහත්යගෙනුත් නැහැ. මොකද මම මහත්ය බැඳේ නීති 1000ක් දාලා. ඒ කියන්නේ මට භාවනා කරන්න නැත්තම් මම යනවා කියන නීති උඩ තමයි බැඳේ. ඉතින් ඒක සෑයා මට කවදාකවත් ඒ අතින් කිසි ප්‍රශ්නයක් තිබුණ නැහැ. මේ ඒක නිසා දැන් මෙතනට ආවෙන් පස්සේ මේ මට පුදුම සතුටක් දැනුණා. සමන් මහත්තයත් එක්කත් කතා කරා. සමන් මහත්තයත් මට පේන්නේ අනේ පිටිසුත්තුමා වගේ. ඒ තරමට මේකට කැප වෙලා වැඩ කරනවා. හරිම සතුටක් දැම්නා. මං එදාම නම දැම්මා ජූනි මාසේ 3 වෙනිදාට භාවනාවට එන්න. කාගෙන්වත් ඇහුවේ නැහැ, ගෙදරින් ඇහුවෙත් නැහැ. මගේ තනි තීරණෙන් මං නම දාලා ගිහිල්ලා සතියක් විතර කල්පනා කරා දැන් කොහොමද කියන්නේ කියලා. ඔන්න ඔය කිව්වා මං යනවා කියලා 3 වෙනිදාට. ඉතින් මා වැරලන්න කෙනෙක් ආවෙත් නැහැ. එන්න බෑ කිව්වා මහත්තයා. දැන් කැමති නැහැ වගේ චුට්ටක්. ඉතින් මං කරපු දැන් ඔයා කිව්ව මේ මට මේක නවත්තන්න බෑ, මම කාත් එක්ක යනවා කියලා. තව මගේ යාළුවෙක් හිටියා මේ රිටයර්ඩ් ටීචර් කෙනෙක්. ඒ ටීචර්ට ටිකක් මේක දැනුවත් කරලා ඒ මහත්තයයි දෙන්නම එක්ක ආවා. ඉතින් ආවන් පස්සේ ඒ ජෝඩුවට සතියක් ඉන්න බෑ කිව්වා. මං කව කමන්නේ සතියක් නෙවෙයි, දවස් දෙකක් හරි ඉන්න මේ තැන බලාගන්න, මොනවද කෙරෙන්නේ කියලා බලාගන්න කියලා කිව්වා. මේගොල්ලෝ ඒ දවස් දෙකක් ඉඳලා මේ ස්ථානය ගැන හොඳ සතුටු වෙලා ගියා. මම සතියෙම ඉඳලා පස්සේ මංට නංගිටත් මේක දෙක දැනුම් දෙන්න ඕන හින්දා මං කව නංගිවා කොහොම හරි අවසාන දවසට හරි එන්නේ කියලා. නංගිත් ආවා. නංගිත් අර පොත් කියවලා තිබුණ ඉතිහාස පොත් ගොඩක් කියවපු නිසා එයාට මේ ගැන පැහැදීමක් ඇති වෙලා එයාත් ලොකු පොතකුත් අරගෙන ගෙදර ගියා. පස්සේ ගෙදර ගියාට පස්සේ මම ගමේ ඉන්න කට්ටියටයි නෑදෑයන්ටයි පුළුවන් තරම් මේ ගැන කිව්වා. කිව්වම සමහරු මේ මට දොස් කිව්වා, සමහරු මං ගැන පැහැදුනා. පැහැදිලා ඉතින් මේ දැන් ඇත්ත වශයෙන් මම මේ දැනුත් ආවේ තව දෙන්නෙක් අරගෙන මෙතනට. ඉතින් ඒ වගේ මට අර මේ Nirodha කියන එක දැන් මෙතෙන්දි සිද්ධ කරගන්න පුළුවන් කියන එක හොඳටම වැටහිලා තියෙන්නේ. මොකද ඒ ගැනමයි ස්වාමීන් වහන්සේ මාගදී භාෂාව ගැන මං හිතන්නේ ලංකාවේ කිසිම කෙනෙක්ට පුළුවන් කියලා මේ මාගදී භාෂාව තේරුම් කරලා දෙන්න. මම දැන් ගිය කිසිම තැනක එහෙම වුණේ නැහැ. ඒක නිසා මේක මේ පුදුමාකාර වටින දෙයක්. මේක මුළු ලෝකෙම දැනගන්න ඕනේ කියන එක මගේ හිතේ හැම වෙලාවම තියෙනවා. මම පුළුවන් තරම් හැමෝම දැනුවත් කරා. මේ මන්ට දැනුවත් කරාම දෝෂාරෝපණාව කියලා මං ඒවට බය වෙන්නේ නැහැ. මොකද මට මේ කතා කරන්න මං කවදාවත් බය වෙලා හිටපු කෙනෙක් නෙවෙයි හින්දා. ඉතින් මේ මට බුදුම සතුටක් තියෙන්නේ. මං හිතනවා මේ මා චූටි කාලේ, ඒ කියන්නේ ඔය 22 වයසේදී කාලේ මට උපදෙස් දුන්නේ යෝගි මහත්තයත් අභිඥා ලැබලා හිටපු කෙනෙක්. ඒ මහත්තයා දවසක් කිව්වා මේ මොකද සුතමේ ඥාණයෙන් කිව්වා කවදා හරි සෝවාන් වෙන්නේ. ඉතින් මම කල්පනා කරා කොහොමද ඒක වෙන්නේ කියන එක මේ ඒ කාලේ තේරුම්ෙත් නැහැ. දැන් මට මේ ඊයේ ස්වාමී වහන්සේ සුතමේ ඥාණය කියනකොට ඒ සිද්ධිය නැවත මතක් වුණා. ඒ කියන්නේ සුතමේ ඥාණයෙන් තමයි සෝවාන් වෙන්නේ හැමෝටම මං හිතන්නේ කියන එක තමයි ස්වාමී වහන්සේගේ දේශනාවෙන් තේරුම් කරේ. ඒ කියන්නේ අහන්න නැතුව මේ අපිට ධර්මය දන්නේ නැතුව මේක කරන්නේ කොහොමද කියලා දන්නේ නැතුව අපිට මේ මාර්ගය දන්නේ නැතුව කෙලින්ම මේ යමක් වැටහෙන්නේ නැහැ. එදා ගැඹුරු ධර්මයේ කවුරු හරි කියා දෙන්න ඕනේ. ඉතින් බුදුහාමුදුරුවෝ නැති හින්දා අද ඒ වෙනුවෙන් බුදුහාමුදුරුවන්ගේ කටයුතු කරන්න මේ බුදු කෙනෙක් වගේ ස්වාමින් වහන්සේ කෙනෙක් පහළ වෙලා තියෙනවා. ඒක නිසා මේ මං හිතනවා මේ අපිට මේ මුළු ශ්‍රී ලංකාවට ලැබුණු ලොකුම වාසනාවක් මේක. මේ ඒක මේ සිංහල මේ රටේ සිංහල සියලු දෙනාටම මේ බව වැටහේවා කියලා මං හැම වෙලාවෙම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ බුදුන් උපන් දේශය කියලා හැම සිංහලෙක්ම දැනගනීවා කියලා මං හැම වෙලාවෙම ප්‍රාර්ථනා කරනවා. මොකද අපිට මේ සිංහලෙක් වශයෙන් උත් මේක පොඩි ආඩම්බරයක් ඇත්ත වශයෙන්ම. එහෙම හරි හිතලා මේක පිළිගන්නවා නම් මේ අපේ රටේ මේසු කොච්චර ලොකු දෙයක්ද කියලා මම හැම වෙලාවෙම හිතන්නේ. මම ප්‍රාර්ථනා කරන්නේ මුළු ලංකාවටම මේ ඉන්න ජනගහනේ මොන භාෂාව වුණත් මොන ජාතිය වුණත් ඒගොල්ලෝ සියලු දෙනාම මේ රට බුදුහාමුදුරුව ඉපදිච්ච රට කියලා දැනගනීවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ අපේ ලොකු ස්වාමීන් වහන්සේට මේ කර්තව්‍ය තව කාලයක් කරගෙන යන්න මේ නිරෝගී සම්පත දීර්ඝායුෂ ලැබේවා. ඒ වගේම අපි මෙතනට ආව දවසේ ඉඳන් සමන් මහත්තයා ඇතුළු කාර්ය මණ්ඩලය පුදුම කැපවීමක් කරා. ඒ අයටත් මම මේ ගොඩක් බෙහෙවින්ම ස්තුති වෙනවා. එහෙම හිතලා මේ සියලු දෙනාටම මේ අපි මෙතනට ආපු සියලු දෙනාටත් අද ආපු අයත් කලින් ආපු අයත් අවි ඉදිරියට එන්න අයත් සියලු දෙනාටම මඟඵල ලබා ගන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
පූජනීය සදාවන්දනීය ආර්ය උත්තමයන් වහන්සේගෙන් ගෞරව නමස්කාර පූර්වක අවසරයි. අපේ පින්වත් ගරුතර ස්වාමින් වහන්සේලාගෙන් ගරුතර මෑණියන් වහන්සේලාගෙන් අවසරයි. පින්වතුනි, අපේ ධර්මගුරු ආර්ය උත්තමයන් වහන්සේට, කල්යාණ මිත්‍රයන් වහන්සේට ගරු කරන්න, බුහුමන් දක්වන්න, උපහාර කරන්න මේ සම්මුතියේ ශබ්ද, අර්ථ, භාෂා, වචන මට දකින්න නැහැ. පරමාර්ථය තුළ මමයි උන්වහන්සේට ගෞරව කළ හැක්කේ. මම පොඩි කාලේ මට එක නිරාමිස සතුටක් තියෙනවා භික්ෂුවක් විදියට. මම දායකයන්ට ගොඩ බණ කියනවා. ඒ ධර්ම දේශනා කරද්දී ස්වාමින් වහන්සේගේ දේශනා අහද්දී මම සතුටු වුණා. යම් ප්‍රමාණයක මන් දායකයන්ට ධර්මයට යම් මගපල නිවනට යම් ධෛර්යයක් ඇති වෙන විදියට ධර්ම දේශනා කළා තියෙනවා කියන එක දැකපු නිසා මට මතකයි. මම පුංචි කාලේ අවුරුදු 8ක් විතර ඇති අපේ නිවසේ ඉඳලා සීලයි නිවසට අයියත් සමග යද්දී මම පසුපසින් ගියා. මේ අනකොට මට සිහිපත් වුණා ආශ්වාස ප්‍රාශ්වාසයේ මේ උෂ්ම ගන්න එක, හෙළන එක හොඳ දෙයක් උඩට ගන්නවා ඇති, නරක දෙයක් පහළට එළනවා ඇති. ඒක මතක් කළා. දැන් මට මේක අයියට කියන්න. මොකද පුංචි කාලේ මගේ වීරය අයියා. අයියේ කියලා කතා කරා. හැබැයි අයියා මොකද කියලා අහලා ආපහු හැරෙනකොට මගේ අදහස වෙනස් වෙලා. ඒ අතරේ මට අදහසක් එනවා, හොඳ දෙයක් උඩට ගන්නවා නම් මේ අසුචි ගඳ එන්නේ, ඒක වෙන්න බෑ කියලා මම අදහස වෙනස් වෙලා මම ගොනෑනේ යන් කියලා අයියට කිව්වා. හැබැයි ධර්මානුකූලව පෙර පුණ්‍ය ශක්තියට මට සිහිපත් වෙලා තියෙන ආනාපානය කියලා දැන් මට වැටහෙනවා. මං ධර්ම දේශනා කරද්දී ගොඩක් මං ධර්ම දේශනා කරන්න මාතෘකා ගත්තේ සබ්බ පාපස්ස අක්‍රණං ගාතාවත් මනෝපුබ්බංග ගාතාව. ඒ ගාථා දෙකත් කායන සංවරෝ සාදු කියන ගාථාවත් කියන ගාථා තුනෙන් තමයි මලගවල් වලදී අචිරංවතයන් කියන ගාථා. ගොඩක් උත්සාහ කරා විඥාණය පිළිබඳව සිත අල්ලලා සිත පිළිබඳව ධර්ම දේශනා කරන්න. මම මනෝවිද්‍යාව පිළිබඳව උනන්දුණු කෙනෙක්. පාලි බෞද්ධ විශ්වවිද්‍යාලයේ බෞද්ධ මනෝවිද්‍යා උපදේශනය කරා. මනෝවිද්‍යා පොත්පත් කියෙව්වා. උඩු සිත, මැද සිත, යටි සිත, ඒවා පිළිබඳව මනෝවිද්‍යා වැඩසටහන් කරා. ළමයිගේ මතක ශක්ති වර්ධන වැඩසටහන් කරා. විශේෂයෙන් දහම් පාසල් ගුරුවරු දෙමාපියන් වැඩසටහන් කරා. මේ හැම වෙලාවෙම සිත පරිස්සම් කරගන්න කියන කතාව කිව්වා. ධර්ම දේශනා කරද්දී සබ්බපාපස්සකරණ ගාථාවේදී මේ අකරණං කියන එක මේ සීලුම් පවුකම් කරන්න එපා, කුසල් සිද්ධ කරන්න කියන එක පැහැදිලිවම දේශනා කරා. හොඳයි නරකයි කියන දෙක මම ධර්ම දේශනා කරද්දී එතන ඉන්න පිරිසෙන් ඉන්න පොඩිම දරුවා කතා කරලා ළඟට ගන්නවා, ඉස්සරහින් වාඩි වෙන්න කියලා වාඩි කරගන්න ළමයි ඔක්කොම, වාගේ පුරුද්දක්ම ළමයි ඔක්කොම ඉස්සරහට එන්න කියලා. ඒක ළමෙක් තෝරගෙන මම ධර්ම දේශන ආරම්භ කියනවා. මම මේ දරුවත් එක්ක බණ කියනවා. මේ දරුවට බණ කියනවා නම් ඔබට මේ බණ වැටහෙනවද කියලා ඔබ බලන්න කියලා. මනස ගැන කතා කිරීමේදී මනසේ තියෙන්නේ ගොඩක් වෙලාට සතර පරමාර්ථ ධර්මයේ ස්මතු කරනවා. චිත්ත සිතේ තියෙන සිතුවිලි චෛතසික කොච්චරක් තියෙනවද කියලා දැන් අහලා ප්‍රශ්න කරලා මේ දරුවත් එක්ක. ගොඩක් වෙලාවට මම දැකපු දෙයක් තමයි වැඩිහිටියන්ට උත්තර දෙන්න බැරි අවස්ථාවල පොඩි අය තමයි උත්තර දෙනව පොඩි අය. ඒකයි මම පොඩි කෙනෙක් ඉස්සරහට ගන්න. පැහැදිලිවම කියන හොඳයි නරකයි දෙක විතරයි කියලා. මන්ද ගින්දිකටම උත්සාහ කරා පෙන්නලා දෙන්න හොඳයි නරකයි දෙක, සිතේ ඇති වෙන ආකාරය. එයින් සබ්බ පාපස් අකරණම් බුදුරජාන් වහන්සේ දේශනා කළාය, සියලු පව්කන් සිතින් ඉවත් කරන්නට කියලා. හැබැයි දෙතාවය පිළිබඳව පෙන්නලා දීලා විග්‍රහ කරන්න මට අවබෝධයක් තිබුණේ නැහැ. නමුත් ධර්මානුකූලව මගෙන් මේක සිද්ධ වෙලා තියෙනවා. මේ දෙක පිළිබඳව වැටහීමක් තිබ්බයි දේ තුලත්. මිනිසා කියන්නේ පුජ්‍යලයා කියන්නේ සමස්ත මනුෂ්‍යයාගේ සිත, කය, වචනය කියන ක්‍රියාවලියය. ඒ සංවර කර ගැනීම බුදුපියාණන් වහන්සේ පෙන්වා දුන්නය. සබ්බත් සංවරයේ එතනින් සිද්ධ වෙනවායි කියන එක ඉස්මතු කළා. ඒ වගේම පැහැදිලිවම කිව්වා, දේශනා කරා, නිවන් දකින්නේ මේ දැන් මෙතන අද වර්තමානයේ. ඒක මෛත්‍රී බුදුරජාණන් වහන්සේලාට කල් දාලා දුක් විඳින්න හදන්න එපා කියන ධර්මවාදයක් කරනවා කියලා තමයි ධම්ම අවසන් කරේ. මේ පසුගිය පෝයෙත් පැහැදිලිවම පෝයේ කියපු සියලුම බණවලදි කිව්වා, ඔබ මැරෙන්න එපා, සෝවාන් ඵලෙ ලබන්න නැතුව ඒට මේ කාලේ ඒ කරන්න. ඒ හැඟීම් අර්ථ අදහස් කොහොමාවද මම දන්නේ නැහැ. නමුත් මගේ ධර්ම දේශනාවක් කරා නම් ඒ තමයි ඉස්මතු වුණේ. මට සතුටක් ඇති වුණා. මෙහිදී අපේ උත්තමයාණන් වහන්සේගේ දේශනාවලදී මේ කාරණා ඉස්මතු වෙනකොට මට මේවා අනුස්මරණය වුණා. හැබැයි මම මගේ ධර්ම දේශනාවල බණ ටිකයි කියවිලා තියෙන්නේ, බහ වැඩියෙන් කියවිලා තියෙනවා. හැබැයි මට සතුටු, මම බහ විතරක් නෙවෙයි දේශනා කරලා තියෙන්නේ, බණ දේශනා කරලා තියෙනවා ටිකක්. අනිත් දේශකයන්න් වහන්සේලා අතර බොහෝ. ඒ ප්‍රායෝගිකයි මට පොය දවසට බණ කියාගන්න බැහැ. ආරාධනා ගොඩක් තියෙනවා. දැන් මේ එන පොයේත් අන්තිම බණ තියෙන රෑ 7:00ට එහෙම මගෙන් චුට්ටක් කියවිලා එහෙමනම් සමස්තය කියවෙනකොට මේ රටේ පිබිදීම කොහොමද කියන එක මට පේනවා. එනිසා මම හිතනවා මම පිළිබඳව කතා කරනවට වඩා යම් යෝජනා කිහිපයක් ඉදිරිපත් කරන්න මට යම් දෙයක් හඳුනගන්න ලැබුණා නම් ඒ හඳුනාගෙන අවසන් මා යා යුතු මගක් තිබෙනවා නම් ඒ මා තීන්දුව කරලා අවසන් ඒ පිළිබඳව වටපිටාවන් අවශ්‍ය නැහැ කියන එකයි මගේ හැඟීම. හැබැයි මම මේ ස්ථානයට ආවේ කොහොමද කියන එක කියලා මගේ යෝජනාවන් ඉදිරිපත් කිරීමටයි මම සැබවින්ම මෙතනට වැඩම කළේ. අපේ හාමුදුරන් වහන්සේගේ අපේ ආර්ය උත්තමයන්න් වහන්සේගේ දේශනාවකට මම 2012 දේශනාවක් නොවේ 2012 අවසන් වර්ෂයේ අවසන් මාසවල මම හිතන්නේ 10-11 විය යුතුයි. ගිහිල්ලා එතෙන්දි සිද්ධ වුණේ ප්‍රශ්න තමයි ඒ රැස්වලා හිටපු පිරිස නැගුවේ ප්‍රශ්න ඇහිලා ඒ ප්‍රශ්නවලට උත්තර දීම පමණයි. ඒ ප්‍රශ්න ඉදිරිපත් කරා ඒවට තමයි සවන් යොමු කරේ. එතෙන්දී ස්වාමීන් වහන්සේගෙන් කියවුණු දෙයකදී මට ගැටලුවක් ඇති වෙලා මම ප්‍රශ්නයක් නැගුවා. එතෙන්දී කියවුනේ මම ඉන්නවා කියන හැඟීමක් අර්ථයක් මට ඒ වෙලාවේ වැටහුණේ එහෙමයි. වරදක් තියෙනවා නම් කමාව භජනය කරනවා. මම ඉන්නවා කියලා ස්වාමීන් වහන්සේගෙන් කියවුණා අර්ථය මට තේරුණු හැටි එහෙමයි. මම ඒ ප්‍රශ්න කරා මම කියලා කෙනෙක් නෑ නේද බුදුරජාණන් වහන්සේ දේශනාවල. එතෙන්දිත් ස්වාමීන් වහන්සේගෙන් මම නැත්තම් කවුද ඉන්නේ කියන අර්ථය මට දැන්ගේ මම කතාව හොඳට තේරෙනවා. මේකෙදි මම ගැටුන්නේ නැහැ. මම නිශ්ශබ්ද දුන්නා නරක හැඟීමක් ඉතේ පැහැදිලිවම ඇතුුනේත් නැහැ. හැබැයි මම බාරගත්තේ නැහැ. ඒක තමයි සිද්ධ වුනේ. ඒ ස්වාමීන් වහන්සේගේ ඒකට හේතුව කෙටි පිළිතුර නිසා පැහැදිලි කිරීමක් නොවුණු නිසා. ඊට පස්සේ මහරගම අරුණ මහත්මයාගේ නිවසේ සංදේශනාවට මම සම්බන්ධ වුණා. කර්මාවරණයක්ද දන්නේ දේශනා ඉවරණගම් අහන් හිටිය දාල්ට දීප ආහාරත් අරගෙන පිටත් වුණා. පස්සෙන් වැටෙන්න තරම් ඒක වුණේ නැහැ. ඊට පස්සේ මම බොහෝ මං ස්ථාන කියන්නේ භාවනා ඇතුළේ භාවනා කරා මාස ගණන් දවස් ගණන්. එක භාවනා ආයතනයකදී හැර සියලුම භාවනා ආයතනවල කිව්වෝ ඔයාට භාවනා දෙන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ නේ ඔයාට. ඒ එයාලා දීලා එයාලගේ තැන්වල ඉවරයි. එයින් එහාට දෙන්න අවශ්‍ය නැහැ. ඔයා කමටහන් සුද්ධ කරන්න. ඒ වචනේ තමයි ඔයාට. ඒ කියන්නේ මටත් භාවනා කරවන්න කියන උපදෙස් දෙන්න කියන එක තමයි ලැබුණේ. ඉතින් මං සෑහීමකටපත් වුණා. මම ගොඩක් මම හොයපු කෙනෙක්. අන්තිමට හිතට අල්ලපු භාවනාව සහ දිගටම මෙහෙට එන්න අන්තිම දවස එන දවසට කලින් දවසෙත් කරපු භාවනාව තමයි හුස්ම ඇදීම. ඒකේ යම් ප්‍රගතියක් යම් සුවයක් වින්දා මට හැබැයි සතුටක් තිබුණ නෑ. මේ මට තෘප්තියක් තිබුණ නෑ. මම දායකයන්ගෙනුත් ප්‍රශ්න කරපු දෙය තමයි බණ කියද්දී බුදුරජාණන් වහන්සේගේ නිවන් මාර්ගය මධ්‍යම ප්‍රතිපදාව කියලා තමයි කිව්වේ. කියන්න දන්නෙත් එහෙමයි. එය නම් අරිය අටගි මග මේක දැනෙන්නේ නැහැ. මට තිබ්බ ප්‍රශ්න මේක ඇඟට දැනෙන්නේ නැහැ. නිවන් දකින්න තියෙන ගාම්භීර මාර්ග ක්‍රමවේදේ ඇඟට දැනෙන්නේ නැහැ. මේ මොකද? නායකගෙන් ප්‍රශ්න කරන මෙච්චර බණ ගියද්දි මෙච්චර බණ අහද්දි මුකුත් වෙන්නේ නැහැ. අඩුගානේ සුචරිත සමාජය ගොඩ නැගෙන්නේ නැහැ. මොකක් හරි සම්නිවේදන ප්‍රශ්නයක් තියෙනවා කියලා තමයි මම කිව්වේ. අපි දෙගොල්ලගේ එක්ක දේශකයන් වහන්සේ දේශනා කරන්න දන්නේ නැහැ වැටහෙන විදියට, නැත්නම් දේශනා වෙනවා වටහා ගන්න දන්නේ නැහැ. මොකක් හරි එකක් තියෙනවා කියලා තමයි දායකොත් එක්ක සාකච්ඡා වුණේ. හැබැයි මම පුජ්‍යලිකව මට හැම වෙලාවෙම සතුටක් තිබ්බේ නැහැ. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේක දැනෙන්නේ නැහැ නේ, ඇඟට දැනෙන්නේ නැහැ, හිතට දැනෙන්නේ නැහැ. මේකෙන්ද නිවන් දකින්නේ? මේක කොහොමද වෙන්නේ? කොහොම එනකොට හොයනකොට තමයි මේ තව අංග දෙකක් තියෙනවා කියලා හමු වුණේ. විමුක්ති ඥාන විමුක්ති කියන දෙක 10යි. ඒත් එන්නේ නැහැ ඉතින්. ඉතින් ඒකත් එක්ක ලොකු අරගලයක් ගොඩක් තිබුණා. මෙහෙම ඉන්නකොට මට පන්සල් හරියන්නේ නැහැ. පැහැදිලිව මේක කියන්න ඕන. ගොඩක් පන්සල් වල හිටියා. අපේ මුල් පන්සල මගේ පැවිදි ගුරු ආඳුරන්ගේ මාතර ප්‍රදේශයේ පන්සලේ ඉන්න අපහසු නිසා කොළඹ තැන් තැන් වල පන්සල් පිට පන්සල් වල නදත් එහෙමයි. ඒ අයත් එක්ක ඉන්න බෑ. ආඳුරන් වහන්සේලාට අංශු මාත්‍රිකව දොසක් නගන්න නැහැ. ඒ ඉන්න බෑ කියන්නේ මම යන්න හදන මග වෙනයි. ඒ නිසා යන් යන් නොගලපීන් සිද්ධ වෙනකොට ප්‍රශ්න ඇති වෙයි කියන එකත් එක්ක මම දෙපාරක් හිතන්නේ පිට වෙනවා. මේ වගේ ගොඩක් තැන්වල ඉඳලත් මට ගොඩක් අද්දකීම් එකතු කරගන්න ලැබුණා. ඉතින් හැම වෙලාවෙම මාර්ගේ යන්න උත්සාහයක් දැරුවා. මොකද පැවිදුනේ යම් අවබෝධයකින් නිසා. මට අවශ්‍යතාව හැම වෙලාවෙම තිබ්බා මේ භවයේ රහත් වෙන්න ඕනේ කියලා තමයි අරමුණ තිබුණේ. රහත් වෙනවා කියන වචනේ තමයි දන්නේ. පැහැදිලිවම අරිහත් කියන වචනේ මේ භාවනාවට ආවට පස්සේ දැනගත්තේ. ඉතින් මේ අරමුණ තිබ්බා, ලොකුවටම තිබ්බා මේ භවයේම. ඉතින් බණ කියද්දි කිව්වේ ඔබ මේ භවයේම අඩුගාණි සෝවන් ඵලය ලබන්න. මම කරුණු පහක් පෙන්වලා දුන්නා. එතනත් ගැළපෙනවා. මම කිව්වේ දේශනා ධර්මයේ දේශනා කරද්දී මේ ඵලයට එන්න පුළුවන්, ශ්‍රවණය කරද්දී ඵලයට එන්න පුළුවන්, සාකච්ඡා කරද්දී ඵලයට එන්න පුළුවන්. මේ පහෙන් සමහර ඒවා ගැළපෙනවද දන්නේ නැහැ. නමුත් මම මේ කියපු පහ, පෙන්වලා දීපු පහ භාවනා කරද්දී පුළුවන්, පොත් කියවද්දී, ධර්ම පුස්තක පරිශීලනය කරද්දී, පොත් කියවද්දී පුළුවන්. මේකෙදි මනසේ වෙනස් වීම, අවබෝධයක් ඇති වෙනවා කියන එක පෙන්වලා දුන්නා. එහෙම පෙන්වලා දුන්න උත්සාහ කරේ ඔබ මැරෙන්න එපා කියන එක නිතරම කිව්වා. සෝවන් ඵලය ලබන්නේ නැතුව එයටයි මේ මනුෂ්‍ය භවය ලැබුවේ. ඔබට ඔබේ සුදුසුකම ඒකයි. එකම සුදුසුකම ඔය දසපාර්මිතා මම ප්‍රතික්ෂේප කරන්නේ ඒවා එල්ලිලා හිටියේ නැහැ. දායකයන්ට එල්ලෙන්න දුන්නේ. ඔබ දසපාර්මිතා අවශ්‍ය නම් ඔබ ඒක පූර්ණය කරලා නැද්ද? ඔබ පූර්ණය කරලා නැති ඒ නිසානේ මනුස්ස භවය ලැබුවේ. ඔබට සූදානම් වෙන්න අපේ සංවිධානයක් බිහි කරගෙන තියෙන අපේ ජනවෘමය කියලා අදත් ඒ Facebook එකේ තියෙනවා මම දාලා. අද ඌව මගඵල ලබන්නට පුළුවන් ඔබ සූදානම්ද කියලා ප්‍රශ්න අගලා දාලා තියෙනවා. මම බණ ගියද්දි ගොඩක් වෙලාවට කිව්වා මොකද ගොඩක් ගෝසාවක් තියෙන අද මාර්ගඵල ලබන්න බෑ කියලා. ඔක අපිත් එක්ක තර්ක විතර්ක කරන ධර්ම සාකච්ඡාවලදී මම මේ හැම වෙලාවෙදී අහන එක තමයි ඔබට කවදා හරි පිපාසය දැනෙලා තියෙනවද? උත්තර හම්බ වෙන ඔව්. ඔබ බොන්න වතුර හෙව්වද? ඔව්. ලැබුණාද? ඔව්. බිව්වද? ඔව්. පිපාසයට මොකද උනේ? නිවුණා. අයින ඒක තමයි වෙන්නේ. ඔබට නිවන් අඩුම ගානේ සෝවාන් ඵලය ලබන්න ඕන නම් ඔබ මාර්ගයේ හොයන්න ඕනේ. හොයනකොට ලැබුණා නම් ඔබ ඒක අනුගමනය කරන්න ඕන. අනුගමනය කරා නම් ඔබට මාර්ගඵල හැර වෙන මොනවද ලැබෙන්නේ කියලා ප්‍රශ්න කරා. ඒකම එහෙම කියලා එතෙන්දී ඔබට බඩ කිනම් ඔබ බත් කනවා මොනවා හරි හොයාගෙන කනවා කෑම ඔබට බඩ පිරිනවනේ. මේක ප්‍රායෝගිකයි. බෞද්ධ දර්ශනේ බුදුහාඳුරු පෙන්වපු මග ප්‍රායෝගික දර්ශනයක්. ප්‍රායෝගිකව අත්දැක බලලා ඒ ප්‍රතිඵල ලබා ගන්න ඕන කියන එක පෙන්වා දෙමින් හිටියා. ඉතින් ඒ පිළිබඳව සතුටක් තියෙනවා. වඩාත් සතුටුයි දැන් මට මම හිටපු තැනත් එක්ක මට දැන් මට ලොකු පරිවර්තනයක් ලොකු දෙයක් මට මග සම්පූර්ණ කරගන්න අර්ථය සිද්ධ කරගන්න ඉෂ්ට සිද්ධ කරගන්න කල්යාණ මිත්‍රයන් වහන්සේ කෙනෙක් ලැබුණා මුණ ගැසුණා ගුරුවරයෙක් මුණ ගැසුණා ඒ ගුරුවරයා කල්යාණ මිත්‍රයන් වහන්සේ මග හැරෙන්නේ නැහැ ඒ මග පරිපූර්ණය වෙනවා පරිපූර්ණය කරනවා කියන අදිෂ්ඨානය තිබෙනවා ඒ වගේම මම දකින්න තව දෙයක් තියෙනවා මගපල නිවන් සාක්ෂාත් කරපු එක භික්ෂුවක් අපිට බිහි කරගන්න පුළුවන් නම් එක භික්ෂුවක් හෝ අපිට බිහි කරගන්න පුළුවන් නම් අපිට ලොකු සේවයක් මෙහෙයක් පරිවර්තනයක් මේ සමාජ ක්‍රමේ අපිට ගොඩනගා ගන්න පුළුවන් අපි මේ පිළිබඳව භික්ෂුව එක්ක කටයුතු කිරීමේදී පරිශ්‍රමෙන් ඉවසීමෙන් සහ උපේක්ෂාවෙන් කටයුතු කරමු කියන යෝජනාව කරනවා ඔබගෙන් එල්ලීමක් කරන්නක් කැමති ගමේ පන්සලට ගිහිල්ලා මොනමන ප්‍රශ්න තිබුණත් පන්සල දිහා හාමුදුරුවෝ දිහා උපේක්ෂා සහගතව බලලා කටයුතු කරන්න ගුරුත්වමයාණන් වහන්සේගේ අවවාදය අනුවම එවෙල ඇති වෙන සං එවෙලෙම ප්‍රහාණය කරන්න එතකොට පන්සල හාමුදුරුවෝ එක්ක ගැටෙන්නේ නැහැ එයයි අර්ථය මොකද අපිට යම් පණිවිඩයක් අපි දන්නවා මේ ගමන් මගත් එක්ක මේ දේශනාව එළියට එනකොට ආපු චෝදනා සහ ප්‍රශ්න නැවතත් ගමේ පන්සලත් එක්ක ඔබ හෝ දායකය ගැටීමක් ඇති වුණොත් මේ මගට බොහෝ බාධා ඇති වෙයි පරිස්සම් වෙන්න එය ලොකු අවදානමක් ඒ නිසා ඔබ ගමට ගිහිල්ලා වෙනදට වඩා හොඳින් දැන් පන්සලට සම්බන්ධ වෙන්න හිත දිහා බලාගෙන සං දිහා බලාගෙන පන්සලට සම්බන්ධ වෙලා පන්සලේ කටයුතු වලට දායක වෙන්න එකම චේතනාවකින් අවස්ථාව බලලා හාමුදුරුව ගලව ගන්නවා අනිත් දායකව ගලව ගන්නවා අවස්ථාව බලලා හාමුදුරුවන්ට මග පෙන්න ගන්න ගලව ගන්න පුළුවන් වුණොත් ගම්මම ගොඩ කියලා මතක තියාගන්න. එනිසා ඔබ පන්සලෙන් ඈත් වෙන එක උරණ වෙන එක සංමයි ඈත් වෙන එක උරණ වෙන එක නොව පන්සලට ලං වෙලා පුළුවන් නම් ඉන්න පොඩි හාමුදුරුවෝ හරි ගලව ගන්න කටයුතු කරන්න ලොකු හාමුදුරුවන්ට ලං වුණු තරමට ඉතයිෂුණු තරමට සලකපු තරමටම ඒක පුළුවන් කියලා මතක තියාගන්න. එනිසා ඒක ඔබට කාර්යභාරයක් අභියෝගයක් ඔබේ කුසලය පූර්ණය කරගන්න දායකත්වයක් වෙයි. එවාගේම මම මට හිතන හැටියට මම යෝජනා කීපයක් ඉදිරිපත් කරනවා. අපි ධර්මදූත පිරිසක් කිහිප පැවිදි ගොඩනැගිය යුතුයි හොඳට ප්‍රගුණ කරන අපි ගුරුත්වමයාණන් වහන්සේගෙන් මෙහෙවෙන ධර්මදූත පිරිසක් කණ්ඩායමක් සියල්ල අත්හැරපු පාත්‍රයේ සිවුරු චීවර පමණක් අතට අරගෙනපු දිවයින පුරා සැරිසරන්න ක්‍රියාත්මක වෙන්න පුළුවන් ධර්මදූත පිරිසක් ගොඩනගා ගන්න පුළුවන් නම් ප්‍රදේශයෙන් ප්‍රදේශයේ ධර්ම දේශනාවන් කරමින් යන්නට එහරහා ආයතනයේ මග පිළිබඳව විවරණය කරමින් යොමු කිරීම කරන්නටත් ඒ ප්‍රදේශවල ප්‍රචාරයන් කරන්නටත් අපිට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම අපිට ඔබට පුළුවන් අර දැන් මේකත් අර පන්සලත් එක්ක කරන කටයුතු වලදී ආදේශ කරගන්න පුළුවන්. දැන් ඔබට ඔබ කටින බණ බාර ගන්නවා පොය වැඩසටහන් බණ බාර ගන්නවා ඔබ කරන්න ඕන ඒ අවස්ථාවේදී ඔබ වහා ඉදිරිපත් වෙලා බණක් බාර ගන්න එක බණක් බාරගෙන කියන මෙහෙ මේ සන්දේශන අදතා දේශනා කරන්නට පුළුවන් මැනවින් කරන්නට පුළුවන් හාමුදුරන් වහන්සේලාට ආරාධනා කරලා අන්න නිවැරදි ධර්මය ඔබේ ගමේ ඔබේ පන්සලේ දේශනා කරන එක. එතකොට ඒක හාමුදුරු අහන් ඉදී මොකද මට ඒ අත්දැකීමක් තිබෙනවා අපේ පරිවේනාධිපති හාමුදුරන් වහන්සේ නමක් එයා හරි තර්කානුකූලයි හරි මම බණක් මට දුන්නා මම ධර්ම දේශනා කරා පොයේ ධර්ම දේශනාවක් ධර්ම දේශනා කරලි වෙලා ආවහට පස්සේ උන්වහන්සේගේ වචනෙන් කියනවා උන්වහන්සේ බොලේ මම බණ අහන් හිටියා එහෙමයි කිව්වේ මම ගියා උඩට උඩ තට්ටුවේ කාමරේට මම උඩට ගියා නිදාගන්න ගියේ මට නිදාගන්න බැරුණා බණ කියනකොට මම බොලේ මම බණ ටික අහන් හිටියා ගුවිරේනකන් එහෙමයි කිව්වේ එහෙම කියලා කියනවා මේ SMS එකේනකොට ඒ බණ එහෙම කියන්න බෑනේ ඔන්නෝම කතාවක් කිව්වා මම ඉතින් කට අරගෙන බලන් හිටිය ඉතින් හාමුදුරනේ මං එහෙම අමුතු දෙයක් කිව්වේ නෑ 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 ඒක එහෙම මේ ලේසි කෙනෙකුට කියන්න බෑ ඒ බණ මම හොඳට අහන් හිටියන්නේ එහෙම එකක් කිව්වා දැන් මෙන්න මේ දේ කරන්න ඔබට පුළුවන් ඔබේ ගමේ පන්සලත් එක්ක සම්බන්ධලා මෙන්න මේ ඒකත් යෝජනාවක් විදිහට ඔබට ගේනවා ළමා සමාජ තරුණ සමිති වැඩිහිටි සමිති මේ වගේ අවස්ථාන වලදී ගමේ ධර්මදේශනා ඔබ සංවිධානය කරලා අපේ මගේ මුල් යෝජනාවේ හැටියට ඒ ධර්ම දූතයන්න් වහන්සේලාට අවස්ථාවන් සලසලා දෙන්න ආරාධනාවන් කරන්න එතකොට මේ දේශනාවන් පණිවිඩ යනවා ඒ තුලින් වැඩි පිරිසක් භාවනාවට මේ ස්ථානෙට යොමු කරගන්න පුළුවන්කම ලැබෙනවා පුළුවන් තරම් අලුත් පිරිසක් පැවිදි වෙන්න උනන්දු කරවන්න හාමුදුරන් වහන්සේලා 28,000යි වාර්තා වෙන විදිහට ඉන්නේ විදේශ හාමුදුරන් වහන්සේලා ඇර එිනොත් භාග්‍යයක් විතර සාමනේ රාමඳුරුනොත් බොහොම රැකියා කරන පිරිසක් බොහොම සුළු ප්‍රමාණයක් තමයි ඉන්නේ සමාජ ආගමික වැඩ ටිකට පුළුවන් තරම් ආමඳුරන් වහන්සේලා පැවිදි කරන්න උනන්දු කරන්න ඔබ උනන්දු කරන හැම කෙනෙක්ම මේ ආයතනය මේ මග මේ ක්‍රමය මේ නිවැරදි ක්‍රමවේදයට අනුගත කරන්න උත්සාහ දරන්න එයයි අපේ දැන් මග විය යුත්තේ ඒ වගේම අපේ කල්යාණ මිත්‍ර උත්තමයන්න් වහන්සේගෙන් ගෞරව නමස්කාර පූර්ක ඉල්ලීමක් කරනවා කළ හැකිනම් සූත්‍ර දේශනාවන් විග්‍රහ කිරීමේදී සිංහල අර්ථ හැකිතාක් හැම අවස්ථාවකදීම ඒ වචනවලදී පෙන්නා දෙමින් දේශනා කරන්නට විශේෂයෙන් සතර සතිපට්ඨාන දේශනාවලදී අර එකම වගේ දේශනාවලදී එන පළවෙනි පබ්බතේ විතරක්වත් ඒ සියලු වචනවල අර්ථත් එක්ක කරන්න පුළුවන් නම් අනිත් ඒවා ගලපා ගන්න පුළුවන්කම ලැබෙනවා බොහෝ අයට පාලි ඒ සාමාගදි භාෂාවේ අර්ථ ගන්න බෑ එතකොට gedara gila නැවත බලද්දිත් ඒ අර්ථය ගලපා ගන්නට මග හැරෙන්න අවස්ථාවල් පිවෙන්න පුළුවන් මේක මට වුණා කාමරයේදී ඒ නිසා එහෙම හැකිනම් එහෙම කාරුණික ඉල්ලීමක් තියෙනවා ඒ වගේම විශේෂයෙන්ම අපිට පුළුවන් නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ ත්‍රිපරිවට්ටය දේශනා කරන්න මොකද නිවන් දකින අය ගොඩක් වානේ මේ මාර්ගය පිළිබඳවයි ආර්යටගේ මග දිහා තමයි බලන්නේ. එතකොට ඒකේ ත්‍රිපරිවට්ටය පෙන්වලා දෙන්න පුළුවන් නම් ඇත්තටම මේ වෙනස ඒ ඇඟට දැනෙනවයි. දහන් මාර්ග අර්ථ විවරණය වෙනකොට ඒක ඇඟට දැනෙනවා. එතන වෙනස පේනවා ඇස් පනා පිට පේනවා. එතකොට මේ හඳුනගන්න පුළුවන්කම ගොඩක් ලැබෙනවා සතර සතිපට්ඨානේ ගිරිමානන්ද සූත්‍රයේ විශේෂයෙන්ම මේ දේවල් ආනාපාන සති භාවනාව මම ගොඩක් ආනාපාන හොයපු කෙනෙක් මම දායකයෝන්ගෙන් ප්‍රශ්න කරපු කෙනෙක් අවුරුදු 7 රාහුල කුමාරයාට සෝපාග දරුවට තේරුණු දහම මටහ ගන්න පුළුවන් වුණ එක ඔබටයි මටයි බැරි මොකද කියලා මම ඔබට බැරි මොකද කියලා අහන්නේ ඔබටයි මටයි බැරි මොකද මේ කියලායි ප්‍රශ්න කරන්නේ මෙතන මොකක් හරි තියෙනවා අපි මේ උත්සාහය අත්හරින්න ඕන නෑ කියන එක තමයි ඉල්ලම කරේ. මටත් ඔය ගැටලුව තිබ්බා. මට මේ ස්ථානයට එන්න හංවැල්ල ප්‍රදේශ උපාසිකාවක් මෙහෙ භාවනා කරපු මග පෙන්වේ. දවසක් කොලයක් අරන් ඇවිල්ලා පන්සලට අනිත් හාමුදුරුව හොයාගෙන ආවි. උන්වහන්සේ හිටියේ නෑ. ආපව යන්න ගිහිල්ලා ආපව හැරිලා මගේ ළඟට ඇවිල්ලා ආඳුරනේ මෙන්න මේක දහම් කරුණු පිළිබඳ වැරැද්දක් තියෙනවාද කියලා උපදේශක් ඉල්ල ගන්න යාවේ ආඳුරෝ නෑනේ. මේ ඔබ වහන්සේවත් පෙන්නලා දෙනවාද කියලා පත්‍රිකාවක් පෙන්නවා. මම ඒක බලලා කිව්වා. මම මේක බැලුවා බලලා කිව්වා මේකේ කිසි වැරැද්දක් නෑ. ඒක වැරැද්දක් තියෙනවා. ඒක තිබ්බ මෛත්‍රී භාවනාව නිවනට හේතු වෙනවා කියන එකක් අර්ථයක් තිබ්බ. මං කිව්වා මෙන්න මේකේ නම් මං වැරදක් දකින්නවා. ඒක ගැන තව ටිකක් බලන්න කියලා මං කිව්වා. මේ පත්‍රිකාවේ මේ කරුණු වලට අනුව ඔබ ලොකු බල ශක්තියක ඉන්නවා, ලොකු තැනක ඉන්නවා. හරි සතුටුයි. ඇයි ඔබ වගේ කෙනෙක් දහම් පාසලට ඇවිල්ලා උගන්වන්නේ නැත්තේ? ඔබ වැනි අය තමයි අවශ්‍ය. හිනා වුණා. මට එන්න ඉඩයක් නැහැ එහෙම කිව්වා. මොකක් හරි කරුණක් තියෙනවා හංගනවා කියලා තේරුණා. ඒ පස්සේ මමත් ඕනට වඩා කෙනෙක් එක්ක ඒ පස්සේ යන්න නැහැ. නමුත් මේ උපාසිකාව ගියා. ඊට පස්සේ මං ඒ ප්‍රදේශයෙන් පන්සලෙන් ඉවත් වුණා. මේ උපාසිකාව හම්බෙන් කතා කරලා හාමුදුරනේ මතකද එදා මම මෙහෙම පත්‍රිකාවක් විස්තරීකු ඔව් හාමුදුරනේ ඔබ වහන්සේ කියපු වචන දෙක තුනෙන් ඔබ වහන්සේ මග ඉන්න බව තේරෙනවා. ඔබ වහන්සේ ධර්මය හොයන කෙනෙක්, ධර්මයේ තුල ඉන්න කෙනෙක් කියලා තේරුණා. හාමුදුරනේ භාවනා වැඩසටහනක් තියෙනවා සහභාගී වෙන්න කියලා එහෙම ඉල්ලීමක් කරා. මං ඇහුවා කොහෙද, කවුද? මොකද මම භාවනාවලට නිතරම යන කෙනෙක්. සරෙක්කුව හාමුදුරන්ගේ නම කිව්ව. මං කිව්වා මට කල්පනාවට එන්නේ නැහැ නම විස්තරයක් කරන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ අර විස්තරයක් කරගෙන ගියා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනා කියනද? ඔව් හාමුදුරනේ. ඒක නම් ගැටලුවක් කරන්නේ නැහැ. මට ඒක ගැටලුවක් නැහැ කිව්වා හාමුදුරනේ. මං කිව්වා මම එතකොට පිටිදු හාමුදුරන්ගේ දේශනා ගොඩක් අද්දීනි කරමින් හිටියේ, ගිහිල්ලා නැහැ. මගේ මසසට ජීවමානව තාම උන්වහන්සේ දැකලත් නැහැ. හැබැයි දේශනා ගොඩක් මගේ ළඟ තියෙනවා. මං අහමින් හිටියේ. මං හැම කෙනෙක්ගේම ආනවා. මම මේ වෙනකොට මේ ආඳුරංගේ වහන්නේ. මට ඔය ආඳුරංගේ දේශන ටිකක් ගෙනල්ලා දෙන්න. ඒතර දේශන ටිකක් දෙන්නම් කියලා දේශන ටික ගෙනල්ලා දුන්නා. දීලා දැන් ලොකු සාකච්ඡාවක් ගේනවා බණ අහන්න. මේ බණ ටික අහන්න භාවනාවට එන්න කියලා. ඉතින් මම කිව්වා දැන් මම ඔයාගෙන් ඉල්ලුවනේ දේශනා ටික. දැන් ඔයාගෙන් හැදුන්නනේ. බොහොම පිං, බොහොම හොඳයි. ඕක දැන් ඔයා උතනින් අත්තරින් මට භාවනා කරවන්නවත් මේ දේශන අහවන්නවත් උත්සාහ කරන්න එපා. දැන් ඒක මගේ වැඩක්. ඔයා ඕක උතනින් අත්තරින් එහෙම කියලා ඉරලා ගියා. ගියාමයි උපාසිකාවයි කතා කරෙත් නැහැ. අවශ්‍යත් නැහැ. මම මේ වෙලාවේ ඒ උපාසිකාව සිහිපත් කරලා බොහොම ගෞරවයෙන් මන්යම් ධර්ම ශක්තියක් අවබෝධ කරා. එයත් පැහැදිලිවම එතුමියින්ද මේ ස්ථානයට පැමිණියා. භාවනාවට උනන්දු වුණා. ආව මම ඒ උපාසිකාවට මේ සියලු කුසල් පින් දෙනවා, පවරනවා, අනුමෝදන් කරනවා. එතුමේගේ උතුම් නිවන් මඟ වහවහාම මේ භවයේ තුල පරිපූර්ණ වේවා කියලා අනුමෝදන් කරනවා. ඉතින් ඒ දේශනා වලදී මගෙන් ඇහුවා එකක් හාමුදුරුවෝ ආනාපාන සති භාවනාව කරනවා. මං කිව්වා ඔව්. හාමුදුරු කොහොමද කරන්නේ කියලා මං කිව්වා. ආස්වාස ප්‍රාස්වාස කියලා එහෙම බිම බලාගත්තා. මට ඒක එච්චර ඇල්ලුවේ නැහැ. මං කිව්වා ඇයි? නෑ හාමුදුරනේ මං යමක් දන්නවා. හාමුදුරුවෝ දේශන ටික අහන්නකෝ කිව්වා. නැගිටලා ගියා. මට මේක ඇත්තට ඇල්ලුවේ නැහැ. ඊට පස්සේ මට කොහොමත් මුල ඉඳලා තිබ්බ මේ ආස්වාස ප්‍රාස්වාස මේ මේක මට ඒක කරාට ඉච්චර ඒකේ මට ප්‍රශ්නයක් තිබුණා. ඊට පස්සේ මං වහාම හෙව්වා ත්‍රිපිටකයේ මගේ කම්පියුටරේ තිබ්බ සූත්‍ර දේශනාවන් ප්‍රමාණයක් තිබෙනවා. මේකේ රාහුලවාද සූත්‍රය වුණා මේ මට ලොකු මේකක් තිබුණා පොඩි දරුවෙක් අවබෝධ කරපොදේ ඇයි මේ අපිට බැරි කියන එක. ඒ නිසා මට එකපාරට අරමුණක් ආව රාහුලවාද සූත්‍රය. මම වාගෙන යනකොට මහා රාහුලවාද සූත්‍රය වුණා මුල ඉඳලාකට ඔක්කොම කියවගෙන ගියා. දැන් මම උල ටික කියනකොට මට තේරෙනවා මේ හොඳයි නරකයි දෙක මේ ආනපානයට මේක තියෙනවා. හැබැයි ඒත් මේ අස්සපස්සට මේක ගලප ගන්න මට ඒත් වැටහෙන්නේ නැහැ. ඒකත් පැත්තකින් තියලා දේශනා දෙක තුනකුත් ඇහුවා. ඊට පස්සේ තමයි භාවනාවට ආවේ. ඉතින් ඒ නිසා සතුටක් තිබෙනවා. මට අර්ථය සිද්ධිය සිද්ධ කරගන්නට පුළුවන්. එමගින් සම්බුද්ධ ශාසනයේ බොහෝ ඇත්තන්ට අර්ථයක් සිද්ධයක් සිද්ධ කරන්නට භික්ෂුවක් වශයෙන් අවස්ථාවන් ලැබෙන නිසා ඒ ප්‍රයෝජනයට ගන්නත් මහඟු අවස්ථාවක් බවට පත් වුණා. ඒ සියලුම දේ අපේ කල්යාණ මිත්‍රයාණන් වහන්සේ කාලානුරූපව කාලයට අනුව පහළ වෙලා සිංහනාදයන් පවත්වන නිසා ශ්‍රී සද්ධර්මය ගාම්භීරයි. එනිසාම එය මේ දැන් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් උතුම් ධර්මයක්. ඒ ධර්මය මා හට අවබෝධ කරගන්නට මා කියන පුජ්‍යලයා මෙලොවට ජනිත කළ දෙමාපිය දෙදෙනාත් ඒ වර්ග පරම්පරාගත සීලුම ඥාති පරපුරටත් මා පැවිදි කර මගේ ගුරු හාමුදුරන් වහන්සේලා ඒ පරපුරටත් මේ ස්ථානයේ මේ පහසුකම් සපයන මේ ඉඩකඩම් ආදී සියලුම දානමාන ආදී පහසුකම් සපයන ඈත හිඳන් හෝ දැක සතුටු වෙන සෑම සියලු දෙනාටමත් දෙවිදේවතාවුන් වහන්සේලා බ්‍රහ්මරාජන් වහන්සේලා පින් කැමති ජීවීන් විශ්වයේ වසන තාක් සියලු ජීවීන් පින් ගත හැකි අනුමෝදන් කරගත හැකි පින් ඒ සියලුම අයට පින් දෙනවා, පින් පවරනවා, පින් අනුමෝදන් කරනවා. ඉතා ඉක්මනින් සතර මග සතරඵල උතුම් නිවනින් සියලු දෙනා සුපත් වෙත්වා කියලා අපි ආර්ය උත්තමයාණන් වහන්සේ මේ අර්ථයේ සිද්ධිය සමාජයට සිද්ධ කරන්න මේ සිංහනාදයන් පවත්තන් තා බොහෝ කාලයක් ආවශ්‍ය වර්ධනය කරගෙන මේ අර්ථයේ සිද්ධිය සිද්ධ කරත්වා කියලා උන්වහන්සේටත් මේ පින් අනුමෝදන් කරනවා. උන්වහන්සේට නිදුක් නිරෝගී සුවය සැලසේවා කියලා සියලු දෙනාටම උතුම් නිවන් සුවයෙන් සැනසෙන්නට ඉතා ඉක්මනින් අවස්ථාව සැලසේවා.
හෘදයාංගම වූ අපරිමිත කරුණාවකින් අපිට සිරි සද්ධර්මය හෙලිපෙහෙලි කර දෙන බුද්ධ පුත්‍රයාණන් වහන්ස, ඒ වගේම ප්‍රඥා විමුක්තිය අරමුණු කරගත් ධර්ම මාර්ගයට පිවිස සිටින භාවනා යෝගී සිවණක් පිරිසගෙන අවසරයි. ඇත්තෙන්ම මේ අවස්ථාව මේ කෙටි අදහස් කීපය ප්‍රකාශ කරන්නට ලැබුණු මේ අවස්ථාව මා අතසියෙන් අගය කරනවා. ඇත්තෙන්ම මුලින්ම මා පැහැදිලි කරන්න කැමතියි මේ ස්ථානයේට සහ මෙම ධර්ම දේශනාවලට මා යොමු වුණේ කොහොමද කියන එක. මගේ නම සුනිල් පද්මසිරි. මම ශ්‍රී ලංකා පරිපාලන සේවයේ අවුරුදු 36කට වැඩිය කාලයක් සේවය කරපු විශ්‍රාමිකයෙක්. මා දිගු කාලයක් සේවය කරලා වයස 57 වෙනකොට තව අවුරුදු කීපයක් 3-4ක් අමාත්‍යංශ ලේකම් කෙනෙක් විදිහට ඉන්න තිබුණු අවස්ථාවත් කැප කරලා විශ්‍රාම ගත්තේ දිගු අරමුණක් ඇතුව. ධර්ම මාර්ගයට මාර්ගයේ දිගු ගමනක් යන බලාපොරොත්තු වෙන. ඉතින් ඒ විශ්‍රාම ජීවිතේ මා සූදානම් වුණා මේ ධර්ම මාර්ගය නිවැරදිව තියෙන තැනක් හොයාගන්න. ඇත්තෙන් මා බොහෝ ස්ථානවලට ගියා. ඒ කිසිම ස්ථානයක මට තෘප්තියක් ලැබිය හැකි දහමක් පිළිවෙතක් තිබුණේ නැහැ. භාවනා කරන්න ගිය හැම තැනකම අපි අපහසුතාවයට පත් කරන අනාර්ය භාවනා ක්‍රම, ධ්‍යාන, අවිඥා, ඒ වගේ අරමුණු සහිතව කරන භාවනා ස්ථාන, ඒවා මම අත්හැරියා. ඊට පස්සේ දහම් පොතපත පුළුවන් තරම් කියවන්න පටන් ගත්තා. ඉංග්‍රීසි, සිංහල හැම භාෂාවකින්ම තියෙන පොතපත බොහොමයක් කියවුවා. ඒකම මට ඒ පොතපත දැනුමෙන් යම්කිසි දැනුමක් ලැබුණා. නමුත් මා පතන මේ භවගාමි ජීවිතය නතර කරන දහම් පිළිවෙතක් ලැබුණ නැහැ. මට හිතුණා මේ ගමන මම මේ අදහස අත්හරිනවා කියලා. මම හුඟක් දුරට ඒවැයින් බැහැර වෙලා හිටියා කාලයක්, වසර කීපයක්. පන්සලකටවත් ගියේ නැහැ. පන්සලකට ගියාම මට දැනෙන්නේ ඒ හැම පන්සලකම සිද්ධ වෙන්නේ දෙව් සැප සොයාගෙන යන ලෞකික දහමක්. ඒවත් මට හිතට වැටුන්නේ නැහැ. මම ඒ ජීවිතෙන් අයින් වෙලා මොනවද කරන්න කියලා හිතුණා. තවත් විෂයන් මං ඉගෙන ගත්තා. ඇත්තෙන්ම මං කලක් මට ලැබුණු ශිෂ්‍යත්වයකින් මම නේරු විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්නකොට මට ආස හිතුණ එක විෂයක් ජ්‍යොතිෂය. ඒ විෂයත් මං මේ කාලය තුල ඉගෙන ගත්තා. ඒකත් සාමාන්‍ය ජනතාවට යහපතක් කරන්න පුළුවන්, සේවාවක් කරන්න පුළුවන් එකක් නිසා. නමුත් මට මගේ මිතුරෙක් පොතක් ගෙනත් දුන්නා. මා හමුවෙන්ට එනකොට අපේ ස්වාමීන් වහන්සේ ලියපු දැනුම සහ දැක්ම කියලා පොතක්. මේ පොත මට ඔහු දුන්නා. ඔහු කවුරෙකුත් කවුද කිව්වත් මේ දිස්ත්‍රික්කේ, ගම්පා දිස්ත්‍රික්කේ හිටපු දිසාපතිතුමා. මම ඒ පොත ඒ දවසේම එකම හුස්මට කියෙව්වා. මට ඇත්තෙන්ම දැනුණා මේක තමයි මං හොය හොයා හිටපු තැන. ඒ පොතේ තිබිච්ච ලිපිනේ මේ ස්ථානේ හොයාගෙන පහුවෙන්දම මම ආවා. ඇවිල්ලා ඒ එනකොට මේ වගේ භාවනා වැඩසටහනක් පැවැත්වෙමින් තිබුණේ. අර පිටිපස්සෙන් ඉඳගෙන මම අහගෙන හිටියා. මට ඇත්තෙන්ම ලොකු සතුටක් දැනුණා. මම යම් කිසි විදියක ජයග්‍රහණයක් ලැබුවා කියලා. මට ඇත්තෙන්ම මේ තක් මගේ වසර කීපයක් නිරපරාදේ ගත වෙච්ච නිසා මට ඇත්තෙන්ම කඳුළු වැටුණා. මේ දහම මට මීට කලින් දැනගන්න මේ ස්ථානය ගැන දැනගන්න ලැබුණේ නැහැ නේද කියලා. ඉතින් ඒ ධර්මදේශනාව අවසානයේදී මම අපේ ස්වාමින් වහන්සේ මුණ ගැසුණා. ස්වාමින් වහන්සේ ඇත්තෙන්ම මහා රාජකාරී කරන සමයේත් අපේ රාජ්‍ය සේවයේ හිටපු කෙනෙක්. උන්වහන්සේ සමග තිබුණු ඒ දැන හඳුනුම්කමුත් ඒ අවස්ථාවේ මතුණා. කොහොම හරි ඇත්තෙන්ම එදයින් පස්සේ තිබිච්ච ධර්මදේශනා පෝය ධර්මදේශනා හැම එකටම සහභාගී වුණා. මේ භාවනා වැඩසටහනට පළමුවෙන්ම මේ දින මේ අවස්ථාවේ සහභාගී වුණා. ඇත්තෙන්ම බුදුදහම කොයිතරම් අපේ ජීවිතය නිවැරදි කරනවාද කියන එක, අපේ ජීවිත මඟ විමුක්ති මාර්ගයට යොමු කරනවාද කියන එක දැනුනේ මේ ස්වාමීන් වහන්සේගේ දේශනාවලින්. මම අර දවසේ ස්වාමීන් වහන්සේ ලියපු ඔක්කොම පොත්පත් ටිකත් මේ ස්ථානයේ මිලදීගෙන ගිහිල්ලා ඒ හැම එකක්ම, ඒ වගේම ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා සියල්ලම ඩවුන්ලෝඩ් කරගෙන අහලා පොත්පත් ටික ඔක්කොම කියවලා තමයි මේ භාවනා වැඩසටහනට සහභාගී වුණේ. අපිට මේ භාවනා වැඩසටහනේදී පැහැදිලි වුණ එක කරුණක්, විශේෂයෙන් මං තේරුම් ගත් එක කරුණක් තමයි බුදුන් වහන්සේ සුව 80 දහසක් ධර්ම කරුණු දේශනා කරලා මේ සතර සතිපට්ඨානේ කියන සූත්‍රයට සුවිශේෂත්වයක් දක්වලා තියෙන්නේ මොකද කියන එක. ඇත්තෙන්ම මහා සතර සතිපට්ඨානේ බුදුන් වහන්සේ හඳුන්වලා තියෙන්නේ විමුක්ති මාර්ගයට ඒකායන මාර්ගයේ විදිහට. මෙසේ සඳහන් කළේ ඇයි කියන එක මා කල්පනා කළා. ඒ ඇයි බුද්ධ ධර්මයේ තියෙන සියලුම සාරයන් මේ සූත්‍ර දේශනාවෙන් භාවිතයට ගත හැකි බව පැහැදිලි නිසා. මේ සූත්‍ර ධර්ම දේශනාව, සූත්‍රයක් කියන්නේ මොකක්ද කියන එක මම අද ස්වාමීන් වහන්සේගෙන් ඇහුවේ ඒකයි. සූත්‍රයක් කියන්නේ යම් කිසි ගැටලුවක් ක්‍රමානුකූලව පියවරින් පියවර විසඳන ක්‍රමවේදයක්. මේ මහා සතිපට්ඨාන සූත්‍රයත් අන්න ඒ වගේ පැහැදිලි ක්‍රමවේදයක් තියෙන බව මා පැහැදිලි කරගත්තා. ඒක උද්දේශං, නිද්දේශං, පටිනිද්දේශං කියලා කොටස් තුනකට බෙදලා තියෙනවා. ඒකෙන් කියන්නේ මූල ධර්මයේ තියෙනවා, ඒක භාවිතා කරන හැටි තියෙනවා, ඒකෙන් ලැබෙන ඵලය ගැන කියනවා. ඉතින් මේක ඇත්තෙන්ම ගණිත සූත්‍රයක් වගේ. ඒ ගණිත සූත්‍රයේ ක්‍රමානුකූලයි. පියවරින් පියවර කොහොමද අපි ජානතෝ පස්සති පජානතෝ පජානතෝ කරගන්නේ කියන එක. ඒක ඒ සූත්‍ර දේශනාව ඇත්තෙන්ම ගණිත සූත්‍රයක් වගේ. තියෙන කරුණු ඔක්කොම අපිට විසඳ ගන්න තියෙන, එකින් එක විසඳ ගන්න තියෙන සමීකරණ සමූහයක්. ඉතින් මේක අපිට ඇත්තෙන්ම බලනවා නම්, බුද්ධිමත්ව බලනවා නම් ඉතාම සරල ක්‍රමවේදයක්. මේක හරි ලස්සනට භාවිතා කරන්න පුළුවන්, හරි පිළිවෙලකට භාවිතා කරන්න පුළුවන් ක්‍රමවේදයක්. ඒක නිසා ඇත්තෙන්ම මට හිතෙනවා මේ සූත්‍ර දේශනාව අපේ ජීවිතය විමුක්තිය කරා ගෙනියන්න බොහොම ලේසියෙන් අනුගමනය කළ හැකි පටිපදාවක් කියන එක. ඉතින් අපිට අපි හැබෑම වාසනාවන්තයෝ මේ වගේ ස්ථානයකින් සිව්පිලි සිම්බියාපත් අරහතුන් වහන්සේ නමකගින් මේ ධර්මඥානය මෙලෙස ලබා ගන්න ලැබීම අපිට බොහොම ටිකයි කරගන්න තියෙන්නේ. අපි කුසලයන් පිරි මිනිස්සෙකු ලෙස ඉපදිලා තියෙනවා. ඒකම මේ බුද්ධ ශක්තිය පිරුණු මධ්‍ය මණ්ඩලයේ උපන්න අය. ඒ වගේම මේ වගේ අරහතුන් වහන්සේ කෙනෙකුෙන් අපිට ධර්මඥානය ලබා ගන්න පුළුවන්. ඒ වගේ කෙනෙකු සමග කල්යාණ මිත්‍ර සම්බන්ධතාවයක් පවත්වා ගන්න පුළුවන්. ඒ වගේම උන්වහන්සේගෙන් අපිට පරිතෝගෝසික ප්‍රත්‍ය ලබා ගන්න පුළුවන්. අපිට තියෙන්නේ තව එක කොටසයි. ධම්ම පටිපදාව අනුගමනය කරන එක. ඒක ස්වාමීන් වහන්සේට දෙන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක අපි කරගන්න ඕන දෙයක්. ඒක අපිම කරගත යුතු දෙයක්. ඒක තමයි අපිට මේ භාවනා වැඩසටහනින් ඉගැන්නේ. ඒක ඇත්තෙන්ම අපි මම නම් හරියටම ධාරණය කරගත්තා. ඉගෙන ගත්තා. දැන් භාවිතයත් පටන් ගත්තා. ඉතින් මේ ධර්මයේ බලපුවාම ඇත්තෙන්ම අපි අපේ ජීවිතයේ සකස් කරගන්න ඕන. මේක පරිගණකයක අපි කරන වැඩ පිළිවෙලක් වගේ. අපි ඕපන් කරගන්න ෆයිල් ඇත්තෙන්ම අපි ඒ ෆයිල් නම් කළොත් සං කියලා අපි ඒ සං ෆයිල් ටික ඕපන් කරගෙන අධ්‍යයනය කරලා ඒක යෝනිසෝ මනසිකාරයෙන් පස්සති කරලා ඒවැ කෙලෙස් මතුවෙන සිතුවිලි ඩිලීට් කරගන්න අවශ්‍ය දේවල් සේව් කරගන්න සේවිතබ්බං කියන එක ඩිලීට් කරන එක අසේවිතබ්බං කියන එක. මෙන්න මේ වගේ අපිට ටිකක් හිතන්න පුළුවන් ක්‍රමවේදයක් මේක. ඒක අපි අනුගමනය කරමු. ඉතින් අවසාන වශයෙන් මා කියන්න සතුටුයි මේ ක්‍රමය මම නම් මගේ ධර්ම ජීවිතේ එක්තරා ව්‍යාපෘතියක් කරගත්තා කියන එක. මගේ ව්‍යාපෘතියේ පුතියේ විෂන් එක එහෙම නැත්නම් දැක්ම තමයි ප්‍රඥා විමුක්තිය. ඒකේ අරමුණු ගොඩක් තියෙනවා. මේ අරමුණු කීපය ටිකෙන් ටික පියවරෙන් පියවර අපි එක එක මාර්ගඵලයට ගිහිල්ලා සාධනය කරගන්නවා. ඒ සඳහා කරගන්න තියෙන මෙහෙවර තමයි මේ භාවනා වැඩපිළිවෙල. ඉතින් මන්නං ඇත්තෙන්ම මගේ ජීවිත කාලය තුලදී මේ ව්‍යාපෘතිය ඉවර කරලා හමාර කරගන්නයි බලාපොරොත්තු. එතකොට මං හිතන්නේ මට ඒක පුළුවන් වෙයි. උග්ගටි තන්න පුජ්‍යලයක් විදිහට ගැටය ඉක්මනින් කපා ගන්න බැරි වුණත් ටිකෙන් ටික ලෙහෙලා මේක निराකරණය කරගන්න පුළුවන් වෙයි. මං හිතන්නේ ඔබ හැමටත් ඒ වගේ උත්සාහයක දෙන්න ශක්තිය ලැබේ. ඉතින් මේ අවස්ථාවේ අපගේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අප වෙනුවෙන් කරන මේ
මෙහෙය අපට විතරක් නෙමෙයි මේ ධර්මය අඳුරෙන් වැහිලා තියෙන කාලවක වානෝක ඒ අඳුර දුරු කරගන්න මේ රටටම මේ එළිය දෙන්න මේ දහම් එළිය දෙන්න උන්වහන්සේට දීර්ඝායු ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ඔබ සමට මේ ක්‍රමවේදය තුලින් තමන්ගේ ප්‍රඥා විමුක්තියට ළඟා වෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අවසාන වශයෙන් අප මේ ස්ථානයේ ගත කළ කාල පරිච්ඡේදය තුල අපිට බොහොම කරුණාවෙන් සලකපු මේ ස්ථානයේ කාරුණික සේවක මණ්ඩලය ඇත්තෙන්ම මේ අය දිහා බලපුවම මෙවැනි ස්ථානයක මේ බුද්ධ ශක්තිය තියෙන ස්ථානයක ඉන්න සංවර පිරිසක් බව ඒ වගේම කාරුණික පිරිසක් බව අපිට පැහැදිලියි. ඒ එක්කම මා අමතක නොකළ යුතුයි අපේ සමන් මහත්මයා එවැනි පුජ්‍යලයක් පහළ නුනා නම් අපිට මේ වගේ ස්ථානයක් මේ වගේ පහසුකමක් මේ වගේ තැනක් නොලැබෙන්න තිබුණා. එතුමාටත් ඒ හැමටත් හැමගේම ජීවිත සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ හැම සුවපත් වේවා.
ගෞරවනීය ආර්ය උත්තමයන් වහන්සේගෙන්ද ගෞරවනීය ස්වාමින් වහන්සේලාගෙන්ද සිල් මාතාවන්ගෙන්ද උපාසක උපාසිකාවන්ගෙන්ද අවසරයි. ඇත්තෙන්ම මට අද හරි සන්තෝෂ දවසක්. මොකද මම බුද්ධාගමේ ඇලි ගැලි වෙලි සිටිය කෙනෙක්. මම ගුරුවරියක් විබිලිතේ පැමිණියේ. ඉතින් මම හරිම කැමති පුංචි කාලේ ඉඳලා පන්සලට නිතරම සංඝයා වහන්සේලා මෙහෙණින් වහන්සේලා ආශ්‍රය කරගෙන පවුලම ගොඩක් අය සංඝයා වහන්සේලා හිටියා. ඉතින් පන්සල තමයි අපේ සතුටුම ස්ථානේ දහම් පාසල් දවස. ඉතින් මම දහම් පාසලේ හොඳට අධ්‍යාපනය ලැබුවා. වගේම උසස් අධ්‍යාපනයේට මම වාණිජ්‍ය විෂයන් තෝරගත්තා. නමුත් එහා කලාපන්තියේ බෞද්ධ ශිෂ්ටාචාරය විෂය උගන්වනවා. ඉතින් මට හරිම ආසයි මේ විෂය ඉගෙන ගන්න. මම විදුහල්පත්තුමාට මාස 6කින් පස්සේ විෂයම් මාරු කරා බෞද්ධ ශිෂ්ටාචාරය ඉගෙන ගන්න ඕන නිසා. ඉතින් මම හොඳට බුද්ධාගම ඉගෙන ගත්තා, ඉන්දියන් ඉතිහාසය ඉගෙන ගත්තා. ඉතින් මම හොඳ දැනුමකින් හිටියා බුද්ධාගම පිළිබඳව. නමුත් බුද්ධාගමේ ඇලි ගැලි ඉන්නකොට මට ලැබුණා මේ ලංකාවේ බුදුහාඳුරෝ ඉපදුනා කියන සිද්ධිය අහන්න. ඒ වෙලාවේ මමත් එකහෙලාම ප්‍රතික්ෂේප කරපු කෙනෙක්. ඒක කොහොමද වෙන්නේ, අපි එහෙම ඉගෙනගෙන නැහැ කියන අදහසේ හිටියේ. නමුත් අපි දහම් මඟට යොමු කරපු අපේ හාමුදුරුවෝ සේනාපති හාමුදුරුවෝ, ඉතින් මං පළමුවෙම සේනාපති හාමුදුරන්ට පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මම මෙතෙන්ට කැඳවාගෙන ආව මගේ සහෝදරියට, මගේ අක්කට මම පින් අනුමෝදන් කරනවා. මම මෙතෙන්ට කැඳවාගෙන ආ පින්බඳ මට වාසනාව මේ වාසනාව ලැබුණේ ඒ නිසා. ඉතින් මම අපේ කණ්ඩායමම ගෝයින්ක භාවනා මධ්‍යස්ථානයට ගිහිල්ලා භාවනා කරනවා දවස් 10-12. ඉතින් මට හාමුදුරුවෝ ගෙදරට ඇවිල්ලා බනිනවා, පුංචි අම්මා යන්නේ නැද්ද, දරුවෝ අල්ලගෙන ඉන්නවා, දරුවෝ අල්ලගෙන ඉන්නවා කියලා. ඉතින් මම ඒ වෙලාවේ මගේ හදවතින් මට දූල 4 දෙනෙක් ඉන්නේ, මට දවස් 12ක් ගිහිල්ලා ඉන්න බෑ. ඉතින් මම හදවතින් ඇඬුවා හාමුදුරන්ට. මම කිව්වේ නෑ මං යන්නම් හාමුදුරනේ පස්සේ කියලා. මම පස්සට ඉතින් දානවා. එහෙම ඉන්නකොට මට හිතුණා මේ දහම ඇයි මේ දවස් ගණන් කොහෙවත් ගිහිල්ලා ඉන්න ඉඳලා ආනපාන කර කර ඉඳලා අවබෝධ කරගන්න දහමක් උනේ? ඇයි මෙච්චර පහසු දෙයක් නොඋනේ කියන අදහස මගේ හිතේ තිබුණා. නමුත් එහෙම හිතලා අවුරුද්දක් යන්න පෙර මේ දහම අපිට ලැබුණා. මට ඒක හරි සතුටුයි අහන්න ලැබුණා. මට දිගට මේ වගේ ස්ථානයකට ඇවිල්ලා මේ වතාවි තමයි මං අවබෝධ කරගත්තේ මොකද්ද මේ කියලා මගේ කරදරත් එක්ක. ඉතින් මම මේ වතාවේ එන්න ගොඩක් කල්පනා කරේ. මම කායික සහ මානසික පීඩා දෙකටම ලක් වෙලා හිටියේ පහ වසර ශිෂ්‍යත්ව පන්තියේ වැඩ කරලා. උදේ 7:00 ගියාම 5:00 ගෙදරට එන්නේ. ඉතින් ඒ මානසික පීඩාවෙන් මිදෙන්නත් එක්ක විදුහල්පත්තුමාගෙන් සහ තවත් මගේ පන්තිය බාර ගන්න තවත් ගුරුවරයෙක්ගෙන් අවසර ඇතුව, ඉතින් ඒගොල්ලන්ට මම පින් අනුමෝදන් කරන මට අවස්ථාව ලබා දුන්නට ඇතුව මම මෙතනට පැමුණා. ඇත්තෙම ගරු ස්වාමීන් වහන්ස, සං කියන්නේ මොකද්ද? පටිච්ච සමුප්පාදේ කියන්නේ මොකද්ද? සේවිතබ්බං අසේවිතබ්බං කියන්නේ මොකද්ද? කරණීය අකරණීය කියන්නේ මොකද්ද කියන දේ මට හොඳට පැහැදුණා. මේ බඹයප්පමනු ශරීරයේ තුල තියෙන ඉන්ද්‍රියන් ආයතන ඉන්ද්‍රියන් බවට පත් කර ගැනීමෙන්ම තමයි මේ සංසාරයෙන් එගොඩ වෙන්න පුළුවන් කියන පුංචි දේ මට තේරුණා. මේක මං කරන්නේ කොහොමද කියන එක මට තේරුණා. ඒ දේ තේරුම් ගත්ත මට යා යුතු මග මම දැන් දන්නවා. මේ කරදර වලින් මම මිදෙන්නේ කොහොමද කියලා මට තේරෙනවා. ඒ සඳහා මාර්ගයේ පාදා දුන්න, මග පාදා දුන්න, ගඟට බැහැලා ගඟෙන් එතර වෙන්න මග පාදා දුන්න ඔබ වහන්සේට නිවන් මාර්ගයේ වැහිලා තිබුණේ. ඒ වැහිලා තිබුණු නිවන් මාර්ගයේ නැවත පහදා දුන්න ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සිටින්නා වූ සියලු දෙනාට මේ ආත්ම භාවයේදීම නිවන් සම්පත්‍ති ලබා ගන්න මාර්ගයේ සලසා ගන්න වාසනාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මට මේ මගට එන්න පාර කියා දුන් මගේ හාමුදුරුවන් වහන්සේටත්, මගේ සහෝදරියටත්, මට මගේ ගෙදර ඉන්නා වූ මගේ දූල 4 දෙනාත්, මහත්තයාටත්, හැමෝටම. ඒ වගේම මේ ආයතනයේදී අපට දානමාන සැපි වූ ඒ සියලුම සේවක හරිම කරුණාවෙන් දානමාන සැපෙව්වා. සිනාමුසු මුහුණින් අපට ආ වෙලාවේ ඉඳලා මට මං අද නානකොටක් කිව්වා කිසිම දුකක් දැනුනේ නැහැ. මේ මෙහෙ ඇවිල්ලා සතියක් අපි හිටියා කියලා වෙනසක් දැනුනේ නැහැ, පීඩාවක් දැනුනේ නැහැ. ඇත්තටම ඒ පහසුකම් සැපියු සියලු දෙනාටමත්, දානපති සමන් මහත්මයාටත් මේ ආත්ම භාවයේම නිවන් සම්පතේ ළඟා කර ගැනීමට වාසනාව, ශක්තිය, ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
ගෞරවනීය මීවන පලානේ ධම්මාලංකාර ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. ගෞරවනීය සිල්මෑණිවරුන්ගෙන් අවසරයි. මෙම ස්ථානයට භාවනා වැඩසටහනට සම්බන්ධ වී සිටින්නා වූ සියලුම උපාසක උපාසිකා මහතා මාතාවන්ගෙන් අවසරයි. ඇත්ත වශයෙන්ම මම ඉස්සර වෘත්තියෙන් ගුරුවරියක් වශයෙන් සේවය කළ කෙනෙක්. දැනට මම අත්තනගල්ල සමත මූල මණ්ඩලයේ මේ සමාජිකාවක් වශයෙන් සේවය කරනවා. ඇත්ත වශයෙන්ම අපි සොයා සොයා සිටි ධර්මයක් මේ ගරුතර ස්වාමීන් වහන්සේ අපට පැහැදිලි කරලා දුන්නා. ඒ ගැන මා තුළ ඇති වෙච්චි අදහස් කීපයක් ප්‍රකාශ කරන්නයි මම මෙතෙන්ට ඇත්තටම ආවේ. ස්වාමීන් වහන්සේ අපට පෙන්නලා දුන්නා මේ ධර්ම මාර්ගයේ ගමන් කරනකොට මේ භාවනා කියන දේ අවශ්‍යයි. භාවනා කියන්නේ මොකද්ද කියන එක පැහැදිලි කරලා දුන්නා. ඒ අවස්ථාවේදී විවිධ සූත්‍ර කීපයක් උන්වහන්සේ අපට පැහැදිලි කරලා දුන්නා. ඒ සෑම අවස්ථාවකම මම තේරුම් ගත් එකක් තමයි මේ තිලක්කණය තුලින් මේ සියලුම දේ කරගන්න පුළුවන් නේද කියන එක. ඒ මොකද මට හිතුනේ මේ තිලක්කනේ කියන්නේ අනිච්ච දුක්ඛ අනාත්ත මේ තුන මම හොඳින්ම අවබෝධ කරගත්තා. ඒ සෑම සූත්‍රයක් ඇසුරින්ම ඒ කරුණ ඒ තිලක්කණය හැම තැනම අවශ්‍ය වෙලා තිබුණ එතෙන්දී මට හුඟක් මේ මාගදීපාසාවේ වචන පදවැල් නම් ඇත්තටම තේරුණේ නැහැ. ඒනට මම හොඳටම තේරුම් ගත්තා උන්වහන්සේ දේශනා කරපු ඒ භාවනා වැඩසටහනේදී මේ තිලක්කණය අවබෝධ කර ගැනීමම මේ නිවන් ලබා ගැනීමට මාර්ගයක් වෙනවා නේද කියන එක මම හොඳින් අධ්‍යයනය කරගත්තා. මේ මම කවදාවත් භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වෙලා නැහැ. මේ තමයි ඉස්සෙල්ලම සම්බන්ධ වෙච්ච අවස්ථාව. මම ඒකෙන් සතුටටපත් වෙනවා. මොකද මේ තැන් තැන් වල ගිහිල්ලා කුරුවල් වෙලා නැති නිසා අලුත්ම විදියට දැනුවත් වුණා. ඒ දැනුවත් වීම තිලින් මේ ගමන හොඳටම යන්න පුළුවන් කියන එක මම වටහා ගත්තා. ඒ බව ප්‍රකාශ කරන්නමයි මම මේ ස්ථානෙට ඇත්තටම ආවේ. මම අපේ මීවන පලානේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ භාවනා වැඩසටහනේදී අප වෙනුවෙන් හුඟක් කැපකැපවලා මහන්සි වුණා වූ දානමාන සපයා කටයුතු කළා වූ උදව් උපකාර කළා වූ සෑම දෙනාටමත් මේ සියලු පහසුකම් සකස් කරලා අප වෙනුවෙන් සපයා දුන්නා වූ ඒ සෑම සියලු දෙනාටමත් ඒ දායකත්වයේ සපයා දුන්නා වූ ඒ සෑම සියලු දෙනාටමත් මම ඒ ලබාගත් පින් අනුමෝදන් කරනවා. ඒ පින් අනුමෝදන් වීමෙන් ඔවුන් මේ භවයේදීම මේ නිවන් මාර්ගයේ සාක්ෂාත් කරගන්න ලැබේවා. මාගේ අතීත සංසාරයේ පුරාවටම මට මාගේ ඥාති දෙමව්පියන් වැඩිහිටි ගුරුවරු සෑම සියලු දෙනාටමත් නිවන් අවබෝධ කරගැනීමට මේ පින් හේතු වාසනා වේවත් කියලා මම ප්‍රාර්ථනා කරනවා. නැවත වාරයක් අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිරෝගී භාවයම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමටත් නිවන් සැපතම අත් වේවා. බොහොම ස්තුතියි.
අති ගෞරවනීය මීවන පලානේ අපේ ලොපේ නායක ස්වාමීන් වහන්සේකින්ද ගරුතර මහා සංඝරත්නයා මේ පෙහිල් මෑණිවරුන්ගෙන්ද පසුගිය සතිය පුරා අප සමග දහම්මගේ යෙදුණු අපේ උපාසක උපාසිකාවන් දවසරයි. මම රාජ්‍ය අධ්‍යාපන අමාත්‍යාංශයේ පරිපාලන දරක වශයෙන් සේව කළා. විශ්‍රාම කියලා අවුරුදු 8ක් වෙන කෙනෙක්. විශ්‍රාම යෑමට පෙර සිටම රාජ්‍ය සේවින කාලය තුළ අපිට ගමට පන්සලට යමක් කර ගියාගන්න කාලයක් වුණා. රාජ්‍ය සේවයේ කැප වෙලා කළේ ඒ නිසා විශ්‍රාම යන ආසන්න ඉඳන් ඒ ගමේ පොදු වැඩවල කටයුතු කළා. මහ පරිමාණයෙන් ඒ කාලේ අන්තිමට විශ්‍රාම ගිහිල්ලත් සම්පූර්ණ කාලය එකට යෙදුවා. මට සුභා ධර්මය අනුව ඒ වාසනාවන්ත ලැබුණා. හිමිකම ලැබුණා කියන්නේ දැනට වසර 1000කට පෙර අපේ නෝනා අධි සේවිය වුණා. දරුවන් විවාහ වුණා. ඒ අය රටවල් වලට ගියා. යම් යම් තැන් වලට ගිහලා පදිංචි වුණා. මම ඉතින් කල්පනා කළා මට දැන් මේ ජීවිතේ මේ දහම්මකට යොමු වෙන කාලයම තමයි යොමුනේ කියලා. ඒ අනුව දහම්මක යමින් අපේ ගමේ විහාරස්ථාන ඒ වගේ පුදු දේවල් කරමින් මහා පරිමාණයෙන් ඒ දායක සභාවල යම් යම් සනතුරු ලබමින් ඒ කටයුතු කරගෙන ගියා. කොහොම හරි ඒ කටයුතු කරගෙන යනතර මම ඉතින් විශේෂ කාලේ මගේ දායිනම් අර ලිවීමේ පුරුද්දත් වෙන මම දහම් පොතුත් යම් යම් දහම් කරුණු ඔය ත්‍රිපිටකය ගුවන් විදිය ධර්ම දේශන වාගේ අල්ලගෙන ඒ දහම් පොතුත් කීපයක් වර්ෂයකට එකවරක් මගේ පෞද්ගලික විදිමින් පොත් විශාල සංඛ්‍යාව මුද්‍රණය කළා. ඉතින් මම බෙදා හරිනවා. එහෙම කටයුතු කරගලා යන කාලය තුළ අපේ පන්සලේ හදන තිබුණු ආවාස ගෙවල් සංඝාවාස ඒ වගේ දේවල් විශාල පරිමාණයෙන් දායක වෙලා එකතු වෙලා ඒවත් කළා. ඒ දහම් පොත් වෙන තුර මම පසුගිය වසරේ දහම් පොතක් එව්වා. චලිත ලක්ෂණ භාවනා කියලා පොතක් මම තු අවුරුදු දෙකක ආමාර්ක විතර කරුණ ඉක්විත ගොල්ල එකරස් කළා ටිකක් මම දන්න අපේ සම්මුතියේ තියෙන හැට හොඳ අර්ථවත් කරුණක් ඉතින් පස්සේ හාමුදුරු කියන දේක හොඳයි මහත්තයා මේ පොත අපි මේ කරුව මම කවුරු කරනවා පස්සේ කොහොම හරි මම අද මේ තන්ට මේ දහම්මකට යොමු කළේ මගේ ආදර දිනියක් රත්නපුරේ මම හිතන්නේ මේ කට්ටිය හුඟක් දන්නා මහේසා මල්කාන්ති කියන්නේ කොහොම හරි මම මේ පොත හරි ගත්තාලා හදලා මුල ප්‍රින්ට් එකත් අරගෙන පස්සේ මම දුවට කිව්වා දුව ඔයා මේ මන භාවනා ගැන හොඳට දන්නව නේද මට මේකට දාන්න පෙරවතනට දාන්න ලියුමක් එවන්න කියලා පස්සේ මම ඒක එයා ඉන්න පරක්කු නිසා තැපෑලි යවුවා පහුවදා උදේම එළි වෙනකොට එයා අලි පොත් කිව්වත් අරගෙන ආවිල්ලා කිව්වා මාමේ මේ පොත ගහන්න එපා මාම හතර අපායට යන්න නේද මේ හදන්නේ මාම දන්නේ නැද්ද මේක ඕ විතර ගොඩාක් මට කිව්වා මම කිව්වා ඉතින් ඇයි කියලා පස්සේ කරුණු පහදරි කළා මාම මේ පොත බලන්න කිව්වා මේ පොත බලන්න කිව්වා මට බලුවට පස්සේ මම කතා කරලා පස්සේ ගෙදර ඉඳලා ගියා ඊට පස්සේ ඒ පොත මම වහල් මාසේ ලොකු පොතේ ටිකක් කිව්වා පළවෙනි පාර කියනට ටිකක් ඉතින් හරි අමාරුයි තේරුම් ගන්න නමුත් මම දුවට කිව්වා නෑ නෑ තව පොත කිව්වා මට පොත තේරුණා තේරලා මට දැන් ඒමක මට අවබෝධ වුණා පස්සේ තව පොත් ගෙනත් දුන්නා තව මම හිතන්නේ සෙල් ලිපි ඒ වගේ දේවල් ගෙනත් දුන්නා පස්සේ මම කොහෙද එකපාරට නෝදුවක වල දැන් අපේ ගමේ පන්තලේ මමවයි කෙනෙක් වෙනස් වුණාම විශාල දායක පිරිසක් ප්‍රශ්න අහනවා මම අහුව සාමාන්‍යයෙන් මම උත්තර දෙන්න එපා මෙන්න මේකයි හේතුව පස්සේ මට කාරණා ටික කිටි කාලය තුළ විශාල ප්‍රමාණයක මට අවබෝධ කළා ওই ටික අවබෝධ කරගෙන ඉන්න කාලය තුළ මට හරිසිය මම විදියට ගත වුණා ඇත්තටම මම තනියෙන් ගෙදරට පස්සේ පුතා කිව්වා මේ ඉන්න පාතා තාත්තා ඇහිලා මේ ඉන්නේ කියලා මම ඉතින් ඉතාලිය ගිහලා කාලයක් හිටියා ගියාට මට ගිය දා ඉඳන් අර පොත බලලා ඔළුව අවුල් වෙලා තිබුණා පස්සේ දුවත් කතා කරලා කිව්වා මම අංකල නැදුව මෙහෙම මම කාලෙකින් එන්නම් කියලා කොහොම හරි මට මාසෙ දෙක යනකොට මට ඉන්නම එපා වුණා එපා වෙලා පස්සේ පුතා කිව්වා තාත්තා පස්සේ මම කිව්වා නෑ පුතේ මට යන්න ඕනේ කියලා ඇයි කියලා මම කිව්වා නෑ පුතේ ඇයි තාත්තා දැන් අවුරුදු දෙකක් ඉන්නවා නේද මෙහෙ ඉන්නවලු කියලා මම කිව්වා කිව්වට බෑ කියලා පස්සේ කොහොම හරි මම හරියට තුන් මාස ඉවරලා ආවා ටිකට් එක දික්කලේ නෑ ආවා ඇවිල්ලා ආපු දා ඉඳන් මේ පස්සේ දුව ඇවිල්ලා මට ඉතින් සෑහෙන පාරක් කීපයක් කිව්වා පස්සේ පාර පසුගිය ජූලි මාසේ මේ ධර්ම දේශනාව තිබුණා ඒ දුවල ගෙදර වස්සාරාධනා කට්ටමින් කම්බුත් තිබුණා තව අපේ මම හිතන්නේ මේ අපේ සූර්යකන්දේ ජ්‍යෝතිරත්න හාමුදුරුවෝ ඒ අපේ දුවගේ අනුදන්වතු අපේ වැලිමඩ නංගෙල්ල ගෙදර වස්සාරාධනා කරලා තිබුණා ගමේ සම්ප්‍රදානුකූල කරන ගමේ කට්ටපින්කමක් තිබුණා ඔය පස්සාරාධනා තුනට මට එන්න තිබුණා පස්සේ පාර දුවක මං කෝ නෑ නෑ මගේ දිහා එන්න ඕනේ නෑ කිලිම ජූලි මාසේ යන්න මීරිකම කියලා මම ගියාද නැද්ද කියලා බලනවා කිව්වා පස්සේ මම මෙහි ගෙලවක මං ගුදුව මං ආවා කියලා පස්සේ ධර්ම දේශනා ඇහුවා පළවෙනි දවසම මේ හරි මං ඇහුවේ ඒ පළවෙනි ධර්ම දේශනාවේ මට ඇත්ත වශයෙන්ම අර ඒ වෙනකොට මං මේ කම්පියුටින් සෑහෙන ධර්ම දේශනා සංඛ්‍යාවක් අහලා තියෙනවා පුත්පත් විශාල සංඛ්‍යාවක් බැලනොත් මට මේ උන්වහන්සේ ඇස් දෙකට දැකගෙන මුන්වහන්සේගේ ඉදිරි මුඛයෙන් ධර්ම දේශනා කරන්න පුදුම ආසාවක් තිබුණා ඒ ආපු දවස පළවෙනි දවසේම මට ඉතින් ඒ අදහස හරි ගියා දැන් ඉතින් කල්පනා කරලා දිගටම එනවයි කියලා ඒ පාර ඊළඟ පොයිට් අගේ අගෝස්තු මාසේ මේ භාවනා වැඩසටහන මාව දැම්මා ඉතින් සතියක් භාවනා කළා විශාල දෙයක් ඉගෙන ගත්තා ඇත්ත වශයෙන් මම මේ ධර්ම දේශනාවට ආව අපිට මේ ධර්ම දේශනාවදී මම මෙහි ඇවිල්ලාම ඉගෙන ගත්ත එක දෙයක් තමයි අපි කොහොම කිව්වත් බණ ඇහුවත් මොනවා කළත් අපිට පුදුම මාන්නයක් තියෙන මේ මාන්නය නිසා අපිට මේ ධර්මය අවබෝධ කරගන්න බෑ පැහැදිලිවම මම කියන්නේ මෙන්න මේක නැති කරගත්තොත් තමයි අපිට මේ ධර්මය හරියට අවබෝධ කරගන්න කියන එක නම් මම පැහැදිලිවම අවබෝධ කරගත්තා අපේ තරහ තියෙනම් අපේ දේවල්ම ගැනම අපි හිතනවා මිසක් ඒක තියෙන තාක්කල් අපිට මේ ධර්මය අවබෝධ කරගන්න බෑ ඉතින් ඒවා ඒ අනුව ඉතින් ඒ මාස ධර්ම දේශනා භාවනා කරන කළා ඒ වගේ ගිහිල්ලා අධ්‍යයනය කරගත්තා කරගෙන ඒකට දැන් ඊට පස්සේ මේ මාසෙත් තව මේකත් කළා අද මම අපේ භාවනා සබර්තන සහභාගීට අයිට කියන්නේ අපි අද භාවනා කළා ඉගෙන ගත්තා අපි සතියත් වල පුදුම විදිහක අවබෝධයක් ලබා ගත්තා අපි ඒ ගැන එච්චර ආඩම්බර විය යුතුත් නෑ නමුත් අපි දැන් හෙටකින් දැන් ආය යනවා අපේ ස්වාමීන් වහන්සේ කවගේ ආය යන්නේ රණබිමට ඉතින් බලන්න අපි මේ මෙතනින් ඉගෙන ගත්ත දේවල් කොයි තරම් දුරට අපිට එතෙන්දි ක්‍රියාත්මක කරන්න පුළුවන්ද කියලා ඒ ක්‍රියාත්මක කරගන්න දේ තුළ තමයි අපේ හිතේ තියෙන අදිෂ්ඨානය කරගන්න වෙන්නේ ඉතින් ඒ කරගන්න හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ඊළඟට අත් වශයෙන් මම අද අපි සතියක් ඇවිල්ලා මේ හිටියානම් අපි සියලු පහසුකම් වින්දානම් මේ සෑම දෙයක්ම වින්දේ අපිට නොපේන පැත්තක සිටින කාර්ය මණ්ඩලය පාන්දර දෙකමාර සුණුයි ඇඳගෙන ගිනිජාවල් උතුරගෙන අපිට වෙලාවට උණු වතුර ටික පාන්දර පහ වෙනකොට තේ ටික ඇත්ත වශයෙන් මුදල් ගෙවලා හේවේ කළා නම් අපිට මේ සේවයේ මීදිර ගන්න බෑ අපි ආයතන වලට ගිහිල්ලත් අපිට මීට වඩා අපහසු වෙනවා මම හිතන්නේ අපේ සමන්විතතුමා විශාල කාර්යභාරයක් කරට අරගෙන පුදුම මෙහෙයවීමක් කරනවා. ඉතින් ඒ මෙහෙයවීම සාර්ථක වීම නිසා තමයි අපිට මේ තරම් දුරට සාර්ථකව මේ වැඩසටහනට අපිට සතුටින් සියලුම දෙයක් අඩුපාඩු නැතුව වෙලාවට ගන්න ලැබුණේ. ඒක හින්දා ඒ වෙනුවෙන් අපිටත් කරන්න පුළුවන් යම් කිසි දෙයක් සේවයක් තියෙනවා නම් අපි ඉස්සරහට එන කණ්ඩායමටත් කියන්න ඕනේ මෙහෙම වැඩසටහන් තියෙනවා, මේක මෙහෙමයි වෙන්නේ, අපි මෙන්න මේ විදිහට සහයෝගය දෙන්න ඕනේ, අපිට පුළුවන් හිටින් අඩු ගන්න අතුපතු ගාලා සුද්ධ කරලා හරි ඒ වගේ දෙයක් කළා, ඒ අය ධෛර්යමත් කළා, ඒ අයට අපි සහයෝගයක් දෙන්න. ඊළඟට මම කියනවා දැන් අපි මේ ඉගෙනගත්ත දෙයින් අපි ගිහිල්ලා කවුරු හරි කෙනෙකුට මේ සම්බන්ධව අපිට අපි ධර්ම දේශනා කරන්න යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. උන්වහන්සේගේ සීඩී පටියක් දීලා හරි පොතක් දීලා හරි කරුණ සතරක් මේ භාවනාව ඒ පොත හරි දීලා පොඩ්ඩක් මේක අවබෝධ කරලා ටිකක් ටිකක් වැඩි කතා කරන්න ගියොත් එපා වෙන කාටත් ටිකක් කරගලා තව කෙනෙක් හරි තමුන්ට මෙතනට යොමු කරන්න පුළුවන් නම් තවක් කෙනෙක්ගේ නිවන මාර්ගය අපිට විවෘත කරලා දෙන්න නම් ඒකනුත් අපිට කුසලයක් ලැබෙනවා. ඒ වාගේ ඒකට උත්තර කරන්න කියලා ඉල්ලමිනුත් මින් ඉදිරියට අපි කවුරු හරි යවනවා නම් එවන අයටත් මේ වදා හොඳට තත්ත්වය පැහැදිලි කරලා දීලා ඒ කරුණු සාර්ථක කරගෙන ඒ කාටත් මේ ජීවිත කාලය තුළම නිවන් අවබෝධ කරන චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට භක්තිය ධෛර්යය ලැබේවා කියා මා අධිෂ්ඨාන කරමින් ඔබ සමට දෙනවා සල්ලි.
ගෞරවනීය අපේ නායක ස්වාමින් වහන්සේගෙන්ද අනිකුත් ස්වාමින් වහන්සේලාගෙන්ද අපේ සිල්මෑණිවරුන්ගෙන්ද උපාසක උපාසිකාවන්ගෙන්ද ඔබ සියලු දෙනාගෙන් අවසරයි. මම කුඩා කාලින්දලම මම ගැන පුංචි හැඳින්වීමක් කරන්න වැඩි වෙලාවක් ගන්න නැතුව පොඩි කාලින්දලම ධර්මයට යොමු වීමක් තිබුණා. මොකද මට ධර්මයේ නොතේරෙන කුඩා කාලේ මට දැනුණු එක දෙයක් තිබුණා. මේ මගේ නිවසේ පිහිටීමත් එක්කලා මෙතන නම් මගේ නිවස තිබුණේ මේ පැත්තෙන් බැලුවොත් මීටර් 500ක් විතර ඈතින් ලොකු කන්දක් තිබුණා. මේ පැත්තෙන් බැලුවත් මීටර් 500ක් විතර ඈතින් ලොකු කන්දක් තිබුණා. මම පොඩි කාලේදී දැක්කා, මට ලොකු දෙයක් තේරුම් ගන්න බැරි වුණා. නැගෙනහිර පැත්තෙන් මේ පැත්තෙන් ඉර නැගගෙන එනවා, අනිත් පැත්තෙන් බැහැගෙන යනවා. ඕක හැමදාම සිද්ධ වෙනවා. ඒ අතරේ සමාජයේ විවිධ දේවල් දැක්කා, මිනිස්සු මැරෙනවා දැක්කා, ගහ ගන්නවා, මරා ගන්නවා, ඔය හැමදේම දැක්කා. දැක්කහම මට තේරුණා අපි මේ ලොකු මුලාවක පැටලිලා ඉන්නේ කියන එක පොඩි කාලෙම තේරුණා. හැබැයි එතනින් එහා දෙයක් ඒ වයසේදී මට තේරුම් ගන්න බැරි වුණා. නමුත් කාලය ගත වෙලා යද්දී මම මේ පොඩි කාලේ ඉඳලා මේ බණ භාවනා වලට යොමු වුණා. විවිධ භාවනා ස්ථාන වලටත් ගියා, ගිහිල්ලා භාවනා කරා. ඒත් මට තේරුණා මෙතන මොකක් හරි පැටලවිල්ලක් තියෙනවා, මේකේ මොනවා හරි දෙයක් තියෙනවා කියලා මට තේරුණා. නමුත් එතනින් එහා දෙයක් නම් තේරුම් ගන්න බැරි වුණා. ඔහොම ඉන්න කාලේ පොඩි කාලේ ඉඳලම මේ පැත්තට යොමු වෙනකොට මගේ අම්මයි තාත්තයිත් පොඩ්ඩක් බය වුණා. ඒගොල්ලෝ කල්පනා කරා මේ දරුවෝ දෙන්නයි ඉන්නේ S2 වගේ තමයි, එක්කෙනෙක් මහාන වෙන්නද කොහෙද තමයි යන්නේ කියලා පොඩ්ඩක් බය වුණා. ඉතින් මගේ තාත්තා මට ඒ දවස්වල දැම්ම පොඩි නීතියක්, ඒ තමයි භාවනා කරන්න ගියාට කමක් නැහැ, බණ අහන්න ගියත් කමක් නැහැ, හැබැයි මහාන වෙන්න නම් මගෙන් අහන්න එපා කිව්වා. මගේ තාත්තා මට අවුරුදු 16 දී විතර ওই කතාව කිව්වා. මං එවලේ මගේ තාත්තට කිව්වා මට මහාන වෙන්න නම් අවශ්‍යතාවයක් නැහැ, හැබැයි මට මේ අනිත් ආගම් වල නම් දෙයක් මට දැනෙන්නේ නැහැ, මේ බුද්ධ ධර්මයේ දෙයක් තියෙනවා, ඒක මට ඉගෙන ගන්න ඕනි කියලා. ඒ දේ මං එදා තාත්තට කිව්වා. කොහොම කාලය ගත වෙලා ගියා, ජීවිතේ ඉගෙන ගත්තා, ඒ ලෙවල් ලෝ ලෙවල් කරා රැකියාවලට ගියා. කොහොම ඉන්න කාලේ මගේ පදිංචියේ මුල් කාලේ රුවන්වැල්ලේ තිබුණේ, පස්සේ හොරණට ආවා. හොරණට ආවට පස්සේ තමයි අපේ ස්වාමින් වහන්සේගේ CD එකක් මුලින්ම හම්බුනේ. මම ඉතින් දවසක් රැකියාවට ගිහිල්ලා ඇවිල්ලා ටිකක් කාර්යබහුල රැකියාවක් කරන්නේ 9:00 විතර විනාඩි 15ක් විතර මේ CD එකේ එකකින් අහනවා කියලා, එක ධර්මදේශනාවක් අහනවා කියලා ඉඳගත්තා. මේ ඉඳගෙන විනාඩි 15ක් ඇහුවා, 30ක් ඇහුවා, 45ක් ඇහුවා, පැයක්ම ඇහුවා. ඊට පස්සේ ඇත්තට මට මේ ධර්මදේශනාව මුලින්ම අහද්දි මේ නිකන් මේ කරන්ට් එකක් වැදුණා වගේ වුණා, නිකන් ඇඟේ හිරිගඩු පිපුණා වගේ මට තේරුණා මං ආපු මේ හරි මට නියම ධර්මයේ අහුණා, මෙතනින් තමයි යන්න ඕනේ කියන එක මට තේරුණා. එදා ඉඳලා එතකොට අපේ ස්වාමින් වහන්සේ වටරේක තමයි ධර්මදේශනා කරේ, වටරේකට ගියා. ඊගාවට මීරිගම මේ ආයතනයේ ස්වාමින් වහන්සේ ධර්ම දේශනා කරන්න පටන් ගත්තා. මෙහෙට ආවා. කොච්චර උනන්දුවක් තිබුණාද කියනවනම් මේ ආයතනයේ අපේ සමන් මහත්තයා ඉදි කරලා මුලින්ම ස්වාමින් වහන්සේලා 59ක් ගෙනලා මේ ස්ථානෙට සාංගික දානයක් දුන්නා. ඉතින් එතෙන්ටත් මම සහභාගි වුණා. ඊට පස්සේ කොහොම හරි මේ ධර්මදේශනා ඇහුවා. භාවනා වැඩසටහනක් ආරම්භ කරා. පළවෙනි භාවනා වැඩසටහනට මට එන්න බැරි වුණා. මම දෙවෙනි එකට කොහොම හරි නම දාගෙන දෙවෙනි එකට ආවා. ඇවිල්ලා ඇත්තටම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මේ මාර්ගය දැනගත්තා. පොඩි පොඩි ගැටලු තිබුණා. නැවතත් භාවනා වැඩසටහනකට එන්න අදහස් කරේ. මේ තියෙන පුංචි ගැටලු ටික निराකරණය කරගන්න මට හිතුණා ඒ කාර්යය සිද්ධ වුණා කියලා. දැන් අපිට ස්වාමින් වහන්සේ මාර්ගය කියලා දුන්නා, පැහැදිලිව කියලා දුන්නා. මේ හැමෝම කිව්වා එක. දැන් අපිට තියෙන්නේ මේ මාර්ගයේ යන්න. ඉතින් මට පළවෙනි භාවනා වැඩසටහනේදී මම දැක්ක අපේ ස්වාමින් වහන්සේ ලොකු වෙහෙසක් ගන්නවා. මොකද හවස් වෙනකොට දැන් උදේ ධර්ම දේශනාවක් කරලා ධර්ම සාකච්ඡා කරනවා. හවස් වෙනකොට ආයෙ ධර්ම දේශනාවක් කරලා ආයෙත් පැයකමාරක් විතර ධර්ම සාකච්ඡා කරනකොට හවස් වෙනකොට ස්වාමින් වහන්සේට ඇත්තටම ගොඩක් මහන්සි. ඒ මොන මහන්සිය තිබුණත් අපි කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොත් සමහර විට ඒ ප්‍රශ්නේ මීට ඉස්සෙල්ලා දෙන්නේ තුන් දිනක් ඇහුව වෙන්න පුළුවන්. නමුත් ස්වාමින් වහන්සේ මහා කරුණාවකින් දයාවකින් ඒක පැහැදිලි කරලා දුන්නා. උන්වහන්සේගේ අර තියෙන විඩාව නැති වෙලා ඒ විඩාව ඇත්තටම කොහෙන් ගියාද කියලා නැහැ. ප්‍රශ්නයක් අහපුවාම අපිට පැහැදිලි කරලා දුන්නා. ඒ විශාල කරුණාවක් මං උන්වහන්සේ තුලින් දැක්කා. ඉතින් උන්වහන්සේ ගොඩක් මහන්සි වෙනවා, කැප වෙනවා මේ කාර්යයට. මේ ආයතනයේ ගොඩ දෙනෙක් අපේ සමන් මහත්තයා ඇතුළු ඒ කාර්ය මණ්ඩලයේම කැප වෙනවා. ඉතින් අපිට ඒ ණය වෙනවා අපි මේක ගත්තේ නැත්තම් මං හිතන්නේ. ඉතින් අපිට ඔවුන්ට කරන්න පුළුවන් ණය ගෙවීම මං හිතන්නේ අපි මේ ණයෙන් නිදහස් වීම කියන එක. ඒක තමයි මං අවබෝධ කරගත්තු දේ. ධර්මය අවබෝධ වුණා. ඒ වගේම මට මේ වෙලාවේදී මට තව දෙයක් මතක් වුණා. අපේ ස්වාමින් වහන්සේ වටරැකිත ප්‍රකාශ කරා කල්ප විනාශයක් පිළිබඳව. මට හිතෙනවා අද ඒක සත්‍යක් වෙලා තියෙනවා කියලා. මොකද මේ ලංකාවේ මේ හෙළබිමේ අද වෙනකොට බද්ධ කල්ප 100,000 ගණක් බුද්ධ කල්ප බවට හැරිලා තියෙනවා, මාර්ගඵල වලට ඇවිල්ලා තියෙනවා. ඒ තමයි කල්ප විනාශය. ඉතින් මේ යුග මෙහෙවර අපේ ස්වාමින් වහන්සේ සිදු කළා. මේක අපි දන්න හිතවඳුන්ටත් යහළුවන්ටත් ලබා දෙමු. ඒ කාර්යය අපි සිද්ධ කරමු. මොකද මේ හෙළබිමේ අපි ඉපදුනාට මන් දකින විදිහට නම් අපට මේ රටේ ඉපදුනා කියලා ආමිස සුවයක් ලොකු දෙයක් ලැබිලා නැහැ දියුණු රටවල් එක්කලා බලනකොට. නමුත් අපිට මේ නිර්ආමිස මේ නිර්වාණයට යන්න ඕන කරන පරම පවිත්‍ර සිරිසත් ධර්මයේ ලැබිලා තියෙනවා. අපේ කල්යාණ මිත්‍රයාණන් වහන්සේ අපිට ලැබිලා තියෙනවා. මොකද නැත්තම් මමත් අනිවාර්යෙන් අසඤ්ඤ තලයකට යන පුද්ගලෙක්. ඒ හුස්ම ඉහළ පහළ ගන්න ආනාපාන සති භාවනාව මමත් ප්‍රගුණ කරා. ටිකක් දුරත් ගියා ඒ පොඩි වයසටත්. ඉතින් ඒ අසඤ්ඤ තලයට යන එක අපි නැවතුනේ අපේ මේ කල්යාණ මිත්‍රයාණන් වහන්සේ නිසා. ඉතින් උන්වහන්සේට මම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. මොකද අපි වගේ තව 100,000 ගණක් මේ රටේ අද පින්වන්ත අය මේ පුබ්බේත කතපුඤ්ඤතා ශක්තිය තියෙන ඉපදිලා ඉන්නවා. ඔවුන්ට මේ ධර්ම මාර්ගයට යොමු කරන්න, ඔවුන්ටත් මාර්ගය පැහැදිලි කරලා දෙන්න අපේ ස්වාමින් වහන්සේට නිරෝගී සම්පත්තියම ලැබේවා කියලා මම සත්‍යක්‍රියා බලයක් පතුරනවා. ඒ වගේම අපේ සමන් මහත්තයාටත් මේ කාර්ය මණ්ඩලයට මෙතන ඉන්න ස්වේච්ඡාවෙන් නැවිලා උන්නේ සේවය කරනවා. මේ දින හත තුලම විශාල කැපකිරීමක් කළා. ඒ සියලුම දෙනාටත් මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙලා මාර්ගඵල වලට එන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා මම සත්‍යක්‍රියා කරනවා. ඒ වගේ මාර්ගඵල වලට පැමිණලා ඉන්නෝ නම් තවත් මේ මාර්ගයේ ඉදිරියට යන්න උන්ට හැකියාව ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා මම සත්‍යක්‍රියා බලයක් පතුරවනවා. ඔබ සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙලා මේ සංසාර ගමනේ මිදී නිදහස් වෙන්න හේතු වාසන ලැබෙන්න කියලා මම සත්‍යක්‍රියා බලයක් පතුරනවා. හැමෝටම තෙරුවන් සරණයි.
ගෞරවනීය අපේ ස්වාමි පාදයන්න් වහන්සේගෙන් අවසරයි. ගෞරවනීය ස්වාමින් වහන්ස, මෑණිවරුනි, මා දයාබර කලන මිතුරු මිතුරියනි, මා මේ පුණ්‍ය භූමියට පැමිණි දෙවෙනි අවස්ථාව. මම කතා නොකළොත් විශාල මගේ අතින් සිදුවෙන අවැඩක් කියලා සිතුන් නිසා මම ඉදිරිපත් වුණේ. හේතුව පළවෙනි වාරේ කතා කළේ නෑ, රණබිමෙන් ආවේ අර බට කැලේ කඩාගෙනම තමයි. මං හරිම හිතුවක්කාර තීරණයක් අරගෙන තමයි පළවෙනි දවස මේ පුණ්‍ය භූමියට ආඩිය තිබ්බේ. අපේ අරඤ්ඤගතෝවා කියන වාක්‍ය කියනකොටම මට මතක් වෙනවා කොහොමද යන්නේ කියලා. හිතුවා කොහෙන්වත් පාර ටිකක් අමාරුයි. පස්සේ මම දැන් අද අපේ ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහන්නත් හිතලා ආයෙමත් ඒ ප්‍රශ්නය යටපත් කරගත්තා. අපේ සමාජය තුළ තිබුණා මේ කාන්තාවන් කියන්නේ මහා පෞකාර, නිර්වාණය බොහොම දුර, සමාජයේ මේ එච්චර ලොකු දෙයක් කරන්න බැරි, ලොකු කියන එකෙන් අදහස් කරන්නේ නිවන සොයාගෙන යන්න බැරි කොටසක් කියන වගේ මතයක්. දැන් මම මේ පැමිණ සිටින්නේ මගේ බාලම දියණියත් සමග. ඒ දරුවා නිසා තමයි මම මේ අවස්ථාව, මේ සතිය මේ විදිහට ගත කරන්න ආවේ. ස්වාමීන් වහන්සේගේ ධර්මදේශනා අහලා ඉන්න අපිට මේ අපේ කතාවල් බොහොම නීරස වෙන්න පුළුවන්. නමුත් සත්‍යය මේ පුණ්‍ය භූමියට පැමිණි නිසා මෛත්‍රිය කියන වචනේ තේරුම ඉගෙන ගත්තා. අපි ඇත්තටම මම නම් මෛත්‍රී කරන්න ඉගෙනගෙන තිබුණේ නැහැ. අපි අර වාක්‍ය ටිකක් කිව්වා පමණයි. එතකොට අවබෝධයෙන් මෛත්‍රිය කියන වචනයවත් පැහැදිලි කරගෙන රාග ද්වේෂ මෝහ සම්පූර්ණයෙන් සිඳදා ගන්න හරි, ඒ මඟට අවතීර්ණ වෙන්න හරි, අපි කිසියම් නිවන කියන අංශු මාත්‍රයක්වත් නොදැක සිටපු අපිට මේ වැටුණු මහා වැස්ස ධර්ම වර්ෂාවක්, එයි නියම ප්‍රතිඵල කෙසේ හෝ ගන්නවා කියන අදිෂ්ඨානයෙන් මේ දෙවෙනිවර මා මේ භූමියට පැමිණියේ. එහෙම නැතුව මට පුදුම ලෙඩක් තිබුණා. සියලුම ගෙදර වැඩ ටික මම කරන්න ඕනේ, අරව මේවා මගේ රාජකාරිය ඔක්කොම කරන්න ඕනේ. ඒ අදහස් සියල්ල මේ ධර්ම පත්‍රිකාවක් පමණයි මට මුලදී ලැබුණේ. හැබැයි හංගාගෙන 6 මාසයක් විතර මේ මොනාවත් කාටවත් නොකිය මේක කියන්නේ කොහොමද, මොකද කරන්නේ. මට තේරෙනවා මේකේ සත්‍යයක් තියෙනවා, මම කොහොමද මේක සොයාගන්නේ කියලා. පස්සේ ළමා රෝග විශේෂඥ කෙනෙක් අපේ TN අබේවීර කියලා, එයා මුද්‍රණය කරපු පොඩි පත්‍රිකාව මට අතට ලැබුණා. දැන් ගෙදර අයට කියන්නත් බයයි. ඒ වුණාට ඒ පත්‍රිකාවේ තියෙන අංකයට කෝල් එකක් දීලා මට ස්වාමීන් වහන්සේගේ පොත් ටික හොයාගන්නේ කොහොමද කියලා අහුවා. ඒ අතරේ තව කෙනෙක් ඒ පණිවිඩය දුන්නට පස්සේ ඉක්මනින්ම මට මේ අද ඊයේ අපි සාකච්ඡා කරපු සංඝ බෙහෙදේ කියන ඔය පොත, අපි අතේ තිබුණු පොත නෙමෙයි, ඊට වඩා පොඩි පත්‍රිකාවක් ලැබුණා. මම කවුද කියලාවත් හැඳින්වෙන්නේ නැහැ. මම ගුරු මහත්මියක් හැටියට මොණරාගල දිස්ත්‍රික්කයෙන් තමයි මගේ රාජකාරී ජීවිතය පටන් ගත්තේ. මං හැදුනේ වැඩුනේ මෙතන ඉඳන් කිලෝමීටර් 8ක් විතර එහා පැත්තේ වරකපොලට, පොඩ්ඩක් එහා පැත්තේ තමයි මගේ තාමත් ගෙදර තියෙනවා. මේ ඒ වුණාට අවුරුදු 30 ගානකින් තමයි මේ ප්‍රදේශයට අඩිය තියන්න මට රණබිමෙන් ඈත් වෙන්න පොඩ්ඩක් විවේකයක් ලැබුණේ. ඉතින් දැන් පත්‍රිකාව ලැබුණාට පස්සේ මම මාගදී බස ගැන පැහැදිලි අවබෝධයක් නැතුමනාට සාමාන්‍ය පෙළ විෂයමාලාවේ ටික කාලයක් පාලි භාෂාව ඉගෙනගෙන තිබුණා. පත්‍රිකාව ගත්ත ගමන්ම මට තේරෙනවා දැන් මේක හරි කායිකද කියන්නේ, කායිකද සාකච්ඡා කරන්නේ, කිසිම තීරණයක් ගන්න අමාරුයි. කොහොම වුණත් අපේ අපල කාලයේ ගෙවිලා මගේ ස්වාමියායත් පරිපාලන සිරින්දාරිය එයාටත් ලැබිලා තිබුණා ස්වාමීන් වහන්සේගේ මේ අපේ අර කහපාට පත්‍රිකාව අපි දවසේ කළ යුතු කරුණු හතර සඳහන් කරපු. ඒක කියුවට පස්සේ දැන් පොඩ්ඩක් ගෙදර මට දැන් හොඳ පරිසරයක් ගොඩ නැගුණා. ඊට පස්සේ මගේ බය ඇරුණා. ඒත් CD එකක් ලැබුණා අපේ ස්වාමීන් වහන්සේ ඉසින් බැස්සගලදී කරපු ධර්මදේශනය. දැන් ඒක අහලා ඉවර වුණු ගමන් මගෙත් එක්ක දැන් ඔය ඇවිල්ලා ඉන්න මගේ කුඩාම දරුවා. අමි ස්වාමීන් වහන්සේ මේ වචන කොහෙන්ද හොයාගත්තේ? මේ ඔක්කොම ඇත්තනේ කියලා කිව්වා. දැන් කොහොම කොහොම හරි අපිට අවශ්‍ය සකස් වුණා. අපේ ගෙදර දැන් එකම ධර්ම ආයතනයක් වෙලා. කොහොම හරි දැන් මගේ ඉතුරු දරුව දෙන්නත් ගේන්නේ කොයි වෙලේද කියලා මේ දරුවට නිවාඩු දවස් හතක් හදාගන්න බැරුව අපි මාස දෙකක් උත්සාහ කළා. ඊට පස්සේ ආවත් එක්කගෙන ආවා. අනිත් දෙන්නත් දැන් එන පොරොන්දුවේ ඉන්නවා දෙසැම්බර් මාසේ. කෙසේ වෙතත් අපට මේ බුදුපියාණන් වහන්සේගේ නිර්මල ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්න ලැබුණේ පෙරපින් නිසාම කියන එක තහවුරු වෙලා තියෙනවා. මම ගොඩාක් කල් කතා කරන්න තුව නිහඬව හිටියා. මොකද ගුරු වෘතියනේ හිටියේ. විශ්‍රාම ගත්තට පස්සේ කතා නොකර හිටියට දැන් අපේ ස්වාමීන් වහන්සේ දවල් ධර්ම දේශනය කරන වෙලාවේ මට චුට්ටක් හිනා ගියා. මොකද අපි දැන් සමාජීය පරිසරය අතින් සියලුම වටාපිටාවේ තියෙන පන්සල් විහාරස්ථාන සියල්ලටම ඉතාම හොඳින් සම්බන්ධ වෙලා කටයුතු කරන නිසා ගිය අප්‍රේල් මාසේ නොනගතේ වෙලාවේ අපි අපේ ළඟම තියෙන විහාරස්ථානයට ගිහිල්ලා ස්වාමින්වහන්සේ නායක ස්වාමින්වහන්සේටම කිසියම් දෙයක් මගේ මහත්මයා කියන්න උත්සාහ කළා. කියනකොටම එක පාරටම මේක ප්‍රසිද්ධිය කියන්න නැතු ඉන්නවද කියලාත් මම කල්පනා කළා. පදහරමේ කරන්න පුළුවන් ඕන කෙනෙකුට කියලා එක පාරට වචන දෙකක් තුනක් කිව්වා. ඊට පස්සේ එහෙමම නිහඬ වුණා. නමුත් අපි උත්සාහය අතහැරියේ නැහැ. ඊළඟට අපේ ටීචර්ස්ලා ටිකකට මේ පණිවිඩේ දෙන්නේ කොහොමද කියලා බැලුවාම ඒගොල්ලෝ නෑ නෑ බුදුන් වහන්සේ උපන්නේ ඉන්දියාවේ මධ්‍ය දේශයේ මයි. එතනින් එහාට ආයි කිසි දෙයක් කතා කරන්න දුන්නේ. එතනත් නිහඬ වුණා. ඊට පස්සේ දැන් මොනවාද කරන්නේ? මාස දෙකක් තුනක් නිහඬව ඉඳලා ඊට පස්සේ අපි රුහුණු සේවයේ ගුවන් විදුලි වැඩසටහනකට පොඩි දායකත්වයක් සපයලා ඒ වැඩසටහනේ මොනවා තියෙනවද මොකක්වත් නොකිය දහම් පාසල් දවසේ ගුරු මහත්මීන් කීප දෙනෙකුට කිව්වා ඕගොල්ලෝ රේඩියෝ එක අරන් ඇවිල්ලා පොඩ්ඩක් මේ ධර්මදේශනයේ උදේ අහන්න දෙන්නකො ළමයි ටිකට මම එන්න චුට්ටක් පරක් වෙනවා ඕගොල්ලෝ බලන්න කියලා මම කිව්වා. ඒ ධර්මදේශනාව අහලා ඒ අයගේ මුහුණු වල තිබුණු ප්‍රසන්නතාව මට දැනුත් මැවිලා පේනවා. අර ඒක ආසය කරගත්තන්න බන්නන්නේ නැහැ අනුසේද. තාමත් ඒක ප්‍රසන්නතාවේ මට සිහිපත් වෙනවා. එතනින් පසුව ඒ අයත් ඒ ධර්මය නිමරදී කියන එක ඒකෙන් මං අදහස් කළේ වචන ටික ප්‍රකාශ කිරීමෙන් අපි ඓතිහාසික කරුණු කියන්න ගියොත් පොඩ්ඩක් අපි පරාද වෙනවා. ඉස්සෙල්ලාම අපේ ස්වාමින්වහන්සේගේ සිරි සද්ධර්මය කිසියම් එක් මාතෘකාවක් තියෙන දෙයක් ඒ අයට පැහැදිලි වෙන ආකාරයට කිව්වොත් අපිට අපේ සං ඉවත් කරන්න ඕනේ තමයි. නමුත් සංනිවේදනය අවශ්‍යයිනේ. අපි වගේම මේ පාරට පරම පවිත්‍ර චේතනාවෙන් අනිත් අය ගන්න ඕන නිසා ධර්ම දේශනා අහන්න සැලැස්වීමේ අපි මීට වඩා විධිමත් පියවරකට කිසියම් ක්‍රමානුකූල වැඩසටහන සකස් කරගත යුතුයි කියන එක මම මේ අවස්ථාවේ ඔබ සැමගෙන් කාරුණික ඉල්ලීමක් කරනවා. ඒ සඳහා උදව් දෙන්න අපි ඒ සඳහා කැප වෙන්න සූදානම්. ඒ වගේම තරුණ පරපුර දැන් මෙතන ඉන්න අයගේ සංයුතිය බලනකොට තරුණ පරපුර මේ ධර්මය ඉතා ඉක්මනින් අවබෝධ කරගන්නවා. ඒගොල්ලෝ අපිට නොපෙන්නාට මේ ස්ථානයට ආවෙ නැති වුණාට ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන බලනවා, වාහනේ යන ගමන් අහනවා. ඒ වගේ ප්‍රවණතා තියෙනවා. ඒ අලුත් ලක්ෂණ වලින් අපි ප්‍රයෝජන අරගෙන මේ උතුම් ශ්‍රී සද්ධර්මය මීට වඩා සියලුම පුද්ගලයින්ට අපේ ශ්‍රී ලංකාවාසීන්ට පමණක් නොවේ විදේශවල සියලුම අපේ මිනිස්සුන්ට මීට වඩා ඉක්මනින් ධාරණය කර ගැනීමට ඒ මග යාමට උදව් උපකාර කරන අපට ශක්තිය ලැබේවා කියලා මම අදිෂ්ඨාන කරනවා. ඒ වගේම මේ ස්ථානයේ මේ පුණ්‍ය භූමිය ආරක්ෂා කරගන්න මේ විදිහේ සැලැස්මකින් කටයුතු කරන හැබැයි මම නම් පළවෙනි දවසේ ආව ගමන්ම මට ලොකු ගැටලුවක් වුණා ප්‍රකාශ කරන්න හොඳ නෑ නමින්. නමුත් මේ ටිකක් අපිට ඇතුළත් මේ කියන්නේ අපේ වැඩසටහනට අපේ නම් ගම් ලියාගෙන ඇතුළත් කිරීමේ වැඩසටහනේ පොඩි අඩුපාඩුවක් තිබුණා. ඒක ප්‍රසිද්ධිය කියනවට වඩා පත්‍රිකාව සකස් කරලා ගෙනල්ලා හරි නැත්නම් ලිපිද්‍රව්‍ය සපයලා හරි මොනවා හරි ක්‍රමයකින් ඊට වඩා විධිමත් කරන්න ඕනේ කියලා. මොකද අපේ ස්වාමීන් වහන්සේගේ මහා කරුණාව නොතිබුණා නම් මේ දින හතේ මමත් මෙතන නැහැ. මගේ දරුවටත් අපි දෙන්නටම ආපහු යන්න වෙනවා. ඉතින් අර පොඩි වුඳුනවා වගේ ස්වාමීන් වහන්සේ ළඟට දුවගෙන ගිහිල්ලා මේ කියලා ආපහු නැවතුණා. නැත්නම් අර දින හතක නිවාඩුව අනුමත කරගත්තේ වැඩක් වෙන්නේ නැහැ. අපි දෙන්න මහන්සියලා ආවේගේ වැඩකුත් වෙන්නේ නැහැ. නමුත් දැන් විශාල ප්‍රයෝජනයක් අපි ලබා ගත්තා. මේ සඳහා උදව් උපකාර කළ සියලුම දෙනාට අනේක වාරයක් පරම පවිත්‍ර මෛත්‍රී චේතනාවෙන් යුක්තව පුණ අනුමෝදන් කරනවා. පින් අනුමෝදන් වෙත්වා, සියල්ලෝම අනුමෝදන් වෙත්වා. මාගේ මේ අරිය ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවයෙන් තව චිරාත් කාලයක් ධර්මය ප්‍රචාරය කිරීමේ කටයුතු කිරීමට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අනිහඬ වෙනවා.
අති වන්දනීය වූ පූජනීය වූ ගෞරවනීය ආරි මහා ශ්‍රාවකයන් වහන්සේගෙන් මට අවසරයි. ගසා දැමීම සඳහා පැමිණ සිටින මහා සංඝරත්නයෙන් මට අවසරයි. ගෞරවනීය සිල් මෑණිවරුන්ගෙන් මට අවසරයි. ඒ වගේම මේ ස්ථානයේ මේ විදිහට සලසා දී තියෙන නියමවානනි ඔබතුමාගෙන් මට අවසරයි. දයාබර සිල්වත් උපාසක උපාසිකාවනි, මම මේ ස්ථානයට ආපු පළමෙනි අවස්ථාව මේ. මම බොහොම මේ දහම තුල ලදරු වී ඉන්නේ. එහෙම වුණත් මම බුද්ධාගම තුල බොහොම ඉහළට ආවා. එහෙමයි මට කියන්න පුළුවන්නේ. එතන මම ආර්ය ධම් අනාර්ය ධර්මයේ තුල මම හිටියා කියන එක ඒ එසේ වුණත් මම හිතනවා ඒ අනාර්ය ධර්මයේ තුල මම හිටියා කියන එක මම කෙලින්ම කියන්න කැමති වෙන්නේ නැහැ. මම ඒ කාලය තුලත් මේ ආර්ය ධර්මයේ සෙව්වා. මම ගැන හැඳින්වීමක් කරන්න බැරි වුණ සමාවෙන්න මම චන්ද්‍රා දහනායක. මම රාජ්‍ය සේවයේ පරිපාලන නිලධාරියෙක් හැටියට උපරිම සේවා කාලය අවුරුදු 40ක් සේවය කරලා විශ්‍රාමිකයෙක්. මම රාජ්‍ය සේවය තුළ ඉන්නකොටත් මම දහම සොයසහ දහම තුළ ජීවත් වුණේ. මම මට මතකයි අපේ රට කොටිධානයට අහුවෙලා තියෙන කාලේ මම මේ පළාත්වල දරුවන්ට මගේ වැටිපෙම් යම්කිසි කොටසක් පුවත්පත් මගින් බලලා ඒ ලිපිනියන් වලට ඒ ගිනුම් මංකවලට මම යවලා තියෙනවා. මම ඒ දරුවා ඇහැටවත් දැකලා නැහැ. ඒ මම කරේ මේ මට නිවන් අවබෝධ කර ගැනීමට. මම දැනගෙන හිටිය දැන් ඊළඟට මම පන්සල් රෝහල් අහිංසක මිනිස්සුන්ට ගෙවල් වලට ඒ වගේ කටයුතු මම කළා. ඒ කලේ මට නිවන අවබෝධ වේවා කියන අදිෂ්ඨානය විතරයි ඒ වෙලාවේදී තිබුණේ. ඒතර මම ඒ වගේ තුලින් මම හිතුවා මට නිවන් මගට යන්න පුළුවන් කියලා. ධර්මයේ සෙව්වා. ධර්මයේ මම පන්සල් වල ආරණ්‍ය සේනාසන වලින් ධර්මයේ ගත්තා. ඒ ගන්නකොට මම කල්පනා කරා මම හොයන ධහම නෙවෙයි මේ තියෙන්නේ කියලා. ඇයි මට කොතනදෝ අඩුවක් දැනෙනවා. ඒ අඩුව දැනුවට අඩුව හොයාගන්න මට බැහැ. මම ඉතින් කියනවා මේ මගේ හිත සකස් කරගන්න ධර්මයේ මට ලැබුණ නෑ කියලා. මට එච්චරයි එලා. මම දැන් මම බොහොම කෙටියෙන් ඉක්මනින් ඉවර කරනවා. මේ ඉතින් මට ආර්ය ධර්මයේ හොයහා ඉන්න අවස්ථයි. මම ගුවන් විදුලි ධර්ම දේශනා කීපයක් මට මගේ දියණිය අම්මා ඉක්මනට මේ අහවල් චැනල් එක දාගන්න කියලා කියපු වෙලාවක මම මුල්ම අවස්ථාවේ දානකොට මට ස්වාමීන් වහන්සේ නමක් ධර්මයේ දේශනා කරනවා. මම ඒ ධර්මයේ අහනකොට මම කල්පනා කරා මෙන්න මේ තමයි ධහම. මේ ධහම මේ මට ලැබුණනේ. දැන් මං එතකොට දහමට ගියේ නැහැ. ඒත් මං හිතන මට දහම ලැබුණා කියලා. ඒ කියන්නේ මම මේ දහම හොයන්න උත්සාහ කර මං දහ කි. ඒ වගේම එහෙම යන අවස්ථාවකදී මට බස් රථයකදී මට කතරගම මෑණියන් වහන්සේ මුණ ගැහුණා. උන්වහන්සේ සමග මම ඇත්ත වශයෙන්ම මම හරි කැමති මේ ගෞරවණීය සිල් මෑණියොත් එක්ක ආශ්‍රය කරන්න. මං උන්වහන්සේ ළඟට ගිහිල්ලා කතා කර බස් රථයේදීම පොතක් අතේ දුන්න මම පොඩ්ඩක් ඉල්ලගෙන බල්ලිවල අර අඳුර ගත්තට පස්සේ උන්වහන්සේ තමයි මාව මේ ස්ථානට කැඳවගෙන ආවේ. උන්වහන්සේට අනේක වාරයක් පින් දෙනවා. උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධිඥානයකින් නිවන් අවබෝධ කරගන්න කියලා මේ අවස්ථාවේදීම. ඒ කියන්නේ මට මේ මග පාදලා දුන්න මම උත්සාහ කරන කෙසේ හෝ මේ දහම තුලින් මේ මග හැකියක්මනින් මගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න. ඒ වගේම මගේ මේ සියලුම උපාසක උපාසිකා කල්යාණ මිත්‍ර සියලු දෙනාටත් මං වගේ මේ ඇති වෙලා තියෙන සිතුවිලි ඒ වගේම මං හිතන ඉෂ්ට සිද්ධ වෙන්න ඒ අදිෂ්ඨානියන් සිද්ධ ඉෂ්ට වේවා කියලා. ඉතින් මේ මට කියන්න තියෙන්නේ මේ ස්ථානෙට මං එනකොට ටික බයෙන් ආවේයි. මම ටිකක් රෝගී තත්ත්වෙන් ඉන්නේ. ඒ රෝගේ මට වැඩක් නැහැ. මට ඕනි දහම. ඒත් කල්පනා කර ගිහිල්ලා මම අසනීප වුණොත් මෑණියන් වහන්සේට කරදරයක් වෙයිද දන්නේ නැහැ කියලා. මං ඇවිල්ලා බලන්න මෙතන මට කිසි අඩුපාඩුවක් නැහැ. වතුර ටික, ස්ථානය, විදුලිය, ආහාර ටික මට අවශ්‍ය විදියට මට ලැබුණා. මට මම හරි පුදුම වෙනවා. මම ගිය තැන්වල කිසි තැනකට මම දුස් කියන්නේ නැහැ. මට දහම හොයගෙන මම ගියේ. මට ඒ අයගෙන් දහම දෙන්න ඒගොල්ලෝ උත්සාහ කරා. ඒව අඩුපාඩුවක් නැහැ. ඒ මට මෙතනදී ලැබුණු මේ අවස්ථාව මේ ස්ථානයට මූලික වුණු නියමවානනි ඔබතුමාට මම මෙතනින් තමයි දැනගත්තේ ඔබතුමාගේ නමවත්. මම බොහෝ දුරට මේ ගොඩකට සමීප වෙන්නේ නැහැ. මේ මෙතනදී වුණත් මේ මම මගේ කටයුත්ත කරගන්න තමයි උත්සාහ කරන්නේ. අර සංගමයේ කියන පැත්තට යන අඩුයි. ඉතින් කොහොම හරි මේ මම දැක්ක මේතුමාගේ කාර්ය මණ්ඩලය පුදුම කාර්යක්ෂම පුදුම කැපවීමකින්. ඒ වගේම මේ ශ්‍රාවකීන්ට කිසි කෙනෙකුට මම දන්න තරමින් හිත රෙදවීමක්වත් අඩුපාඩුවක් ඇතිවීමටවත් ඉඩ නොදී හැම කෙනා ගැනම හැම විටම සොයා බැලුවා. මම ඉතා ගෞරවයෙන් ඒ අයව සිහිපත් කරන මේ වෙලාවේදී ඒ අයටත් අපිට වාගේම කවදා හෝ අපට ලැබුණෙත් නැහැ තාම අපට ලැබෙනවා වගේම ඒ අයටත් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට මේ ආර්ය උත්තමයාණන් වහන්සේගෙන් ඒ ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා මම අධිෂ්ඨාන කරනවා. ඒ වගේම ආර්ය උත්තමයාණන් වහන්සේ ඔබ වහන්සේට මේ දහම්මග මේ අහිංසක අපට ලබා දෙන මේ මුළු ජනතාවටම ලබා දෙන ඔබ වහන්සේට දීර්ඝායු සම්පත්තිය ලැබේවා. ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධිඥානෙන් මේ අද්භව තුලදීම නිර්වාණ අවබෝධය ලබා ගැනීමට ඔය කුසල ශක්ති හේතු වාසනාම වේවා කියලා මම අධිෂ්ඨාන කරනවා.
මීවන පලානේ ධම්මාලංකාර ස්වාමීන් වහන්සේගේ නවසරයි. සියලුම භික්ෂුන්ගේ නවසරයි. මගේ නම ලකිත රාජකරුණ. මම වැඩ කරන්නේ මාස් හෝල්ඩින්ග්ස් ආයතනයේට. මම ධර්මය හොයාගෙන යන්න ඕනි කියලා තීරණයක් ගත්තේ මේ අවුරුද්ද ජනවාරි මාසේ. මම කොහොමත් බණ අහන්න පොඩි කාලේ ඉඳන්ම එච්චර කැමැත්තක් තිබ්බේ නැහැ. මම කැමති වෙලා තිබ්බේ භාවනා කරන්න. මම මේ භාවනා කරන එක මොකද්ද කියලා හරියට දැනගෙන හිටියෙත් නැහැ. මම හිතුවේ මේක හුස්ම ඉහළ පහළ ගන්න දෙයක් කියලා. ඉතින් මේ හුස්ම ඉහළ පහළ ගන්න දෙයක් නිසා මොකටද බණ අහන්න කියලා, මේ මෙච්චර සිම්පල් දෙයක් කරන්න මොකටද බණ අහන්න කියලා මේ මට හිතේ පොඩි චකිතයක් තිබ්බා. ඉතින් මම මේ අවුරුද්දේ මැයි මාසේ ගියා මේ ගෝයෙන්කාගේ දවස් 10 ප්‍රෝග්‍රෑම් එකට පෙරදෙනි. එතන නිවීමක් තිබ්බා දවස් 10 ඉවර වෙද්දී. හැබැයි ඒක දවස් 10 ඉවර වෙච්ච ගමන් අර කිව්වත් වගේ ඔක්කොම රාග දේශ මොහ ටික ඔක්කොම ආයි උඩට ගැහුවා. ඉතින් එතන මට තේරුණා එතන කෙලස් ප්‍රහාණයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ මම ටික කාලයක් රැකියාව කරන ස්ථානයේ ඉද්දී මගේ යාළුවෙක් ඇවිල්ලා කිව්වා මචං බණ ටිකක් තියෙනවා දෙන්නද අහන්න කියලා. ඉතින් මම බැලුවා ඉතින් කමන්නේ ඉතින් භාවනාත් කරා මේක වැඩ කරෙත් නැහැ. කමන්නේ හරි දෙන්න කියලා අහන්න. ඊට පස්සේ ඕක දැනන් හිටිය මම මේ UK හවුස් හෝල්ඩ් කෙනෙක් දේශනා කරන බණ ටිකක්. ඉතින් ඕකේ විනාඩි 5ක් විතර අහද්දී එතන දේශනා කරන බෞද්ධයා කියන්නේ කවුද? මේ බව උදුරාදන්නේ මාර්ගය යන පුද්ගලයා. ඒ පුද්ගලයා කර යුත්තේ මොකද්ද? අනිච්ච දුක්ඛ අනාත්ත කියන්නේ මොනවාද? මම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කොහොමද දැනගෙන හිටියෙත් නැහැ. ඒ හින්දා මුල්ම සැරේට මට කණවැදුනේ අනිච්ච දුක්ඛ අනාත්ත. ඉතින් මම ওই ටික අහගෙන යද්දී දවසක් අම්මා කිව්වා කොහොමද එයාගේ දේශනාවල තිබ්බ මේ බල්ලා කියන්නේ කවුද? බහලු වැඩ කරන එක්කෙනා. හරක කියන්නේ හරිය කාදමන පුද්ගලයා. ඉතින් මේ අම්ම කිව්වා ඉතින් ඔය මේ ඒ දේශනා කරන්නේ මේ මීවන පලානේ ස්වාමීන් වහන්සේගෙ තියනවනේ කියලා. ඉතින් කාර්යයක් යද්දි ඉතින් මට පොඩ්ඩක් අහන්න කිව්වා මේකත්. ඉතින් මං මීවන පලානේ ස්වාමීන් වහන්සේගෙ බණ ටිකක් ඇහුවා. ඉතින් අහද්දි මට තේරුණා ආ හරි මේ මෙතන මේ මට සෑහෙන ගැඹුරු දෙයක් තියෙනවා. මට මේ සර්ෆේස් එකෙන් ගන්න දෙයක් නෑ මෙතන. සෑහෙන ගැඹුරු දෙයක් දේශනා කරනවා කියලා මම මේ මට තේරුන්නේ නෑ මුලින්ම අහද්දි. හැබැයි පොඩි අදහසක් තිබ්බා මෙතන තමයි මේ මට තේරුම් ගන්නත් ඕනි කියලා. ඉතින් ඊට පස්සේ මම දිගට හරහට අහන්න පටන් ගත්තා. මම ට්‍රාන්ස්පෝර්ට් එකේදීත් ඔෆිස් එකට ගිහිල්ලත් කවුරු මොනා කිව්වත් ඔෆිස් එකෙන් එළියට එද්දිත් මම බණ අහන එකම තමයි කරේ ස්වාමීන් වහන්සේගේ. ඉතින් ඒ ලැබිච්ච පන්නරයත් එක්ක මම තීරණයක් ගත්තා මම මේ දවස් හතේ ප්‍රෝග්‍රෑම් එකට එනවාමයි කියලා. ඔෆිස් එකේ මොනා වුණත් කමන්නේ මම මේ දවස් හතේ ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා මම මේක කොහොම හරි තේරුම් ගන්නවා කියලා මේ මම තීරණයක් ගත්තා. ඉතින් මේ මම මේක තීරණයක් ගත්තා මම මගේ යාළුවටත් කිව්වා මේ ස්වාමීන් වහන්සේගේ බණ ටිකක් තියෙනවා අහලා බලන්න. ඉතින් යාළුවත් කැමති වුණා මේ ප්‍රෝග්‍රෑම් එකට එන්න. ඉතින් මම අම්මත් එක්ක ආවා. ඇවිල්ලා මම මෙතනදි තේරුම් ගත්තේ මේ මෙතන ඇත්තටම පොඩි දෙයක් තියෙන්නේ. මේ ආනාපාන සතියම තමයි පිහිටන්න තියෙන්නේ කියලා. ඉතින් මේක එකක් මට තේරුම් ගත්තා මේක ප්‍රඥාවන්තින් සඳහාම පමණයි. හැබැයි මේක ඕන කෙනෙක්ට කරගන්න පුළුවන් කියලා දෙයක්වත් මගේ හිතේ තියෙනවා තාම. ඉතින් මේකේ ශ්‍රුතුමය ඥානය ලබා ගත්තා කියලා මම විශ්වාස කරනවා. මගේ මග්ග ඥාන දර්ශනය ලබා ගත්තා කියලා මම විශ්වාස කරනවා. මට ධර්මය දැන් ඉතාම පැහැදිලි. මගේ තිබ්බ ප්‍රශ්න ටික මම ඔක්කොම ස්වාමින් වහන්සේකින් අහගත්තා. ඉතින් මේ මම ලෝකේ සාරයි කියලා හිතාගෙන හිටිය පුද්ගලෙක්. ඉතින් මේ සාරත්වෙන් එළියට එන්න මට මේ යථාභූත ඥාන දර්ශනය ලබා දෙන්න ස්වාමින් වහන්සේ උපකාරී වුණා. ඒකේ මට කිසිම සැකයක් නැහැ. මම මුලින්ම ස්වාමින් වහන්සේගේ බණක් අහන්න යන්නේ අගෝස්තු මාසේ 25 වෙනිදා තුන්බෝධි අසල. මම ස්වාමින් වහන්සේගේ එක ප්‍රශ්නයක් අහුවා. මේ මාරයන් පරාජය කරන්න අත්හැරිය යුතුද කියලා. ඉතින් මේ මගේ හිතේම තිබ්බේ මේ අතහැරීම. ඉතින් ස්වාමීන් වහන්සේ කිව්වේ මේක මේ හිතේ ඇති වෙන දෙයක් කියලා දැනගන්න කියලා. එතකොට මට එතනදි තේරුන්නේ නැහැ මොකද්ද කියලා. ඉතින් මං ගෙදර ඇවිල්ලා මේක හිතන්න පටන් ගත්තා මොකද්ද මේ කියලා. එතකොට මං දැනගත්තා මේක මේ සං දැකලා අතහැරිය යුතු දෙයක් නෙමෙයි, අතහැරින්න සලස්වන්න යුතු දෙයක් කියලා. මේක ඉබ්බේ අතහැරෙන දෙයක් කියලා. ඉතින් සං දැකලා මගේ ඥාන දර්ශනය ලබා ගත්තා කියලා මම මෙතනදි ප්‍රකාශ කරන්න කැමති. ඉතින් මෙතනදි මං අනිවාර්යෙන් නිවුණා. මං දිගටම නිවන හොයාගෙන ගිය පුද්ගලෙක්. ඉතින් මම විශ්වාස කරනවා මට ඉදිරි කාලය තුළ මේක හොඳටම ජානතෝ වෙලා මෙතනින් ජානතෝ වුණා ඉදිරියට පස්සතෝ වෙලා නිවන් අවබෝධ කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා. මේ හැම දිනාටමත් නිවන් අවබෝධ කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම එකසිතින් අදිෂ්ඨාන කරනවා.